හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ බුද්ධ දේශනාවේ නිවන්ට ඒකායන මාර්ගය විග්‍රහ කරපු මහා සතරාර්යපට්ඨාන සූත්‍රයේ මුල්ම කරුණු කාරණා කීපයක් ඊයේ අපි සිහිපත් කළා, සාකච්ඡා කළා. පළමු කොටම අපි තේරුම් ගන්න ඕන මේ බුද්ධ භාවනාව භව උදුරා දමන්නටයි උපකාර වෙන්නේ. ඒ කියන්නේ රාග භව, ද්වේෂ භව, මෝහ භව, කෙලෙස් භව හිතෙන් උදුරා දාන්න. හිතෙන් උදුරා දමන්න මේක අපිට අතීතයට ගියේව උදුරන්න බෑ. අනාගතයේ උපදිනේවා දැන් උදුරන්නත් බෑ. වර්තමාන මොහොතේ දී හිතට එන දේවා තමා අනුසය. එතකොට වර්තමාන මොහොතේදී එන්නේ රාගදේශ මෝහනං, ඒ රාගදේශ මෝහ වර්තමාන මොහොතේ එන්නේ තණ්හා අනුසය, පටිඝ අනුසය, අවිද්‍යා අනුසය හැටියට. එනිසා අනුසය, මේ අනුසය හිතෙන් උදුරා ගන්න අනුසේති කරන්න නම් අපි අනුස්සති වඩලා අනුපස්සනා කරන්න ඕන. එනිසා මේක මේ මෙනෙහි කිරීමක්, සිහිපත් කිරීමක්, සජ්ජායනා කිරීමක් කියන අර්ථයක් මේ අනුපස්සනා අනුස්සති වැඩිීමේ නෑ. ඊට වඩා හුඟක් වෙනස් දෙයක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අනුපස්සනා කිරීම, අනුස්සති වැඩිීම කරන්න පුළුවන් දැනුමක් ඇතුව පමණයි. අර පුරුදු වෙලා තියෙන්නේ අපි දැන් සමහර විට මෙනෙහි කරනවා. එහෙම නැත්නම් අනුස්මරණය කරනවා කියලා තවත් තියෙනවා. හැබැයි ඒකෙත් අනු තියෙනවා. එහෙම නැත්නම් සජ්ජායනා කරනවා, බුදුගුණ මෙනෙහි කරනවා. එවෙන් අනුපස්සනා කරලා අනුසය උදුරා දාන්න බෑ. අනුසය දැනගෙනම අනුස්සති වඩනකොට, අනුපස්සනා වැඩෙනකොට මේ අපි කරන්න යන දේ අනතිවත්ත නට්ටේන ආකාරයෙන් තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අර වැරදි දේ හිතට එනකොට ඒ වැරදි දේ තේරුම් අරගෙන, වැරදි බව දැනගෙන ඒ වැරදි දේ එතනින් අයින් කරලා එතනට ඒ වෙනුවට හරි දේ, පිරිසිදු වන දේ, අර පාහම් උදේ මේකේ න්‍යාය ධර්මයේ කියා දුන්නා, පැහැදිලි කළා. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. ඒ නිසා මේක ද්වතාවයක් තියෙනවා, දෙපැත්තක් තියෙනවා. දෙපැත්තෙන්ම වෙන්නේ කරවේ සිද්ධ වෙන්නේ හිතේ පැහැදීම. දැන් අපි තරහක් එනකොට තරහ අයින් කරලා එතෙන්ට මෛත්‍රිය ගන්න ඕන. රාගයක් එනකොට අසුභානුස්සතිය වඩලා ඒ රාගය එතනින් ඉවත් කරලා, අර සුන්දර බව ඉවත් කරලා නෙක්කම් බව, නිකාම්ලාභී බව එතෙන්ට ගන්න ඕන. ඒ වගේම මානයක් එන්නේ අස්මිමානය නිසා. අස්මිමානයට හේතුව යමක් නිත්‍යසේ, සුඛසේ, අත්ථසේ තමන්ගේ හිතේ මුල් බෑගෙන තියෙන නිසා. ඒ මුල් තුන උදුරන්න පුළුවන් වෙන්නේ අර මරණ අනුස්සතිය වඩලා. ඒකට කියනවා මරණ අනුස්සතිය. මරණ අනුස්සතිය තමයි අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥාව ඉවත් කිරීම. දුක්ඛ අනුපස්සනා කරලා අත්ථ සුඛ සංඥාව පජහති කිරීම. අනත් අනුපස්සනා කරලා අත්ථ සංඥාව පජහති කිරීම. මේ හැම තැනකදීම අපි කරන්නේ අර තරහා අයින් කරලා ඒ වෙනුවට මෛත්‍රිය ගැනීම, ආනපාන සති සමාධිය, අසපස්ස, සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, ඔය දෙකම තියෙනවා. ඒ වගේම අසුභානුස්සතිය වැඩලා නෙක්කම්ම සිටේ නිකාමලාභී තත්ත්වයට පත් කරගන්න එක නැවත ආනපාන. ඒ වගේම අනිච්ච දුක්ඛානත්ත වැඩලා නිච්ච සුඛාත්ත ඉවත් කරලා හිත පිරිසිදු කරගන්න එක එතනක් තියෙන්නේ ආනපාන. ඒ වගේම නිබ්බිදානුපස්සනාව වඩලා නන් අභිනන්දනයේ හිතෙන් ඉවත් කරගන්න එක, විරාගානුපස්සනාව වඩලා රාගයේ හිතෙන් ඉවත් කරගන්න එක, නිරෝධානුපස්සනාව වඩලා සම්දයේ හිතෙන් ඉවත් කරගන්න එක, ඒ වගේම පටිනිස්සග්ගානුපස්සනාව වඩලා සබ්බ උපදි පජහති කරගන්න එක නැවත ආනපාන සති සමාධි. දැන් මේක තේරුම් ගන්න ඕනේ. මේ ආනපාන සති සමාධිය වඩනකොට ආකාර දෙකකට හිතට අරමුණු වෙනවා. එකක් දීගංවා. ඒ දීර්ඝ සංසාරේ තම තමන් පුරුදු කරගත්ත, පුහුණු කරගත්ත ගතිවලට, අර චිත්තසංතානයේ අතීතයේ තැන්පත් කරගත්ත අර කෙලෙස් අණුව හෝ යහපද්දේ අණුව තමයි දීගංවා එන්නේ. ඒ වගේම රසංවා එන්නේ ඒ මනෝමය කායයන්පත් වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ඉන්නේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට දැනට ආගන්තුක වශයෙන් උපගිලිට්ටෙන් අරමුණ වීම නිසා. ඉතින් මේ දීගංවා රස්සංවා දෙකම භාවිතයට ගත යුතු යහපත් දෙයකුත් තියෙනවා. දීගංවා නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභාදී සමෝහ, ඒක භාවිතයට ගත යුතුයි. ඒ වගේම අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර, ඒ දීගංවා දීර්ඝ සංසාරේ මේ මොහොතේ වනිමේ. ඒක අතීතයට සම්බන්ධ දෙයක්. ඒක ආව ගමන් අපි ඒවා ප්‍රහාණය කරලා පස්ස කරන්න. සබ්බ පාප ඒවා පාපක. ඒවා පස්ස කරන්න ඕන. ඒ වගේම එතෙන්ට ඒක පස්ස කරලා අපි අර නෙක්ඛම්ම තත්වය එතන ආශ්‍රය කරන්න ඕන. ඒක නිසා මේ අස්සපස්ස කියන එකේ තේරුම අස්පස් කියන එකේ දෙකක්ම කරන්න ඕන. දුයිදේ නම් වදාමි, වැරදි දේ ප්‍රහාණය කරලා එතනට හරි දේ, නිවන දේ, මිදෙන දේ, නිදහස් වන දේ, පිරිසිදු වන දේ, පාහන් වන දේ භාවිතා කරන්න. ඒකනි කිව්වර කුසලය වැඩෙන දේ භාවිතයට ගන්න ඕන, අකුසලය වැඩෙන දේ බැහැර කරන්න ඕන, පස්ස කරන්න ඕන. මේ න්‍යාය ධර්මයේ තීරණය තේරුම් ගත්තා නම් දැන් කොයි මොහොතේ හෝ මොන ක්‍රියාවක් කරනකොට හෝ තමන්ට ඔය දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත දෙයක් එන්න පුළුවන් මනසට. ඒ වගේම දැන් වර්තමාන මොහොතේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, හය පහට අරමුණක් ආරම්භණයක් එන්න පුළුවන්. මේ අරමුණු කෙරෙහි අපි උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති. මේක තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගත්තාම අපිටම තේරෙනවා තරහක් ආවොත් ඒක වැරදි. ඒ වෙනුවට මෛත්‍රියක් ගත්තොත් ඒකෙන් තමන්ටත් යහපත්, අජ්ජත්තාවා බාහිර ලෝකෙටත් යහපත්, බහිද්ධාවා. ඒ අනුව අර තරහ කියන ක්‍රියාවේ ආපු වේගය, වේදනාව උපදින්නේ. ඒ අනුව අර කාය අජ්ජත්ත වශයෙනුත් බහිද්ධ වශයෙනුත් කාය අනුපස්සී විරති අජ්ජත්තං හා බහිද්ධාවා අජ්ජත්ත බහිද්ධාවා. ඒක නිසා දෙපැත්තෙන්ම අර වැරදි දේ අයින් වෙනවා, යහපත් දේ ඇතුළට ගන්නවා. ඒක තමයි අස්සපස්ස, ඒක තමයි ආනපාන. ඒක තේරුම් ගත්තට පස්සේ තමයි අපි මේ ආනපාන සති සමාධියේ පීඩා කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒකට මූල ධර්මයක් තියෙන මූල ධර්මය තමා න්‍යාය තමා තියරි එක තමා අද උදේ මේ සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි කියන මාගදී වාසාවේ වචන දෙකෙන් විග්‍රහ කළේ. ඒ නිසා මේක දුයි දේනම් වදාමි. දෙආකාරයටම අපි නිවැරදිව දැනගෙන කරන්න ඕන. මේක එච්චර ලොකු ඉගෙනීමක් දැනීමක් අවශ්‍ය නැහැ. තමන්ගේ හිතට තරහ එන, නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන දෙයක් ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම එක්ක දීගංවා එක්ක රසංවා අරමුණු වෙන්න පුළුවන්. ඒකට තරහ ගැනීම තමා මෙතෙක් කල් තමන් වැරදිසේ කළේ. ඒ තරහ ගැනීම නිසා තමා මේ සංසාර ගමනේ යෑමට අවශ්‍ය සියලු කාරණා කරුණු අර බැමිතුන අර වටතුන අර සංවට්ට සකස් වුණේ. මේ සංසාර ගමන සකස් වුණේ ඔය වට තුනක් නිසා. අර තරහෙන් කටයුතු කිරීම නිසා අර එක සංවට්ටයක් සකස් වුණා. ඒ වගේම සියලු පෘථග්ජන පුද්ගලයෝ මේ හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා ප්‍රිය මනාප මිහිරි දෙයට ඇලෙනවා. අන්තගාමී අන්තවාදී ලෙස එකෙන් ආස්වාදයක් ලැබෙනවා. ඒ ආස්වාදය තුළ ආදීනමයක් තියෙනවා, ලැබෙනවා, උරුම වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. මොකද සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. නානා භාවයට අන්නතා භාවයට ඒ වගේම විනාශ භාවයට පත් වෙනවා. විපරිණාමයට පත් වෙනවා. මේක ඒ ආකාරයටම තියෙනවා නම් අපි අර උපාදානය කරගත්තදී අපි අර ගතියක් හැටියට අර දීගං වාග කියලා ගත්තදී ඒ ආකාරයටම හැමදාම තියෙනවා නම් ඒකේ සුවයක් තියෙනවා. හැබැයි ඒක ඒ ආකාරයට පවතින්නේ නැහැ. නමුත් දැන් මම අර ඊයේ උදාහරණයක් කිව්වනේ අර අවුරුදු 18ක විතර ගෑනු ළමයෙක්ගේ රූපයක් අර 20 ළමයා අරගත්තා. ඒක අර ළමයාගේ ඉඩ ඇතුළට ගත්තේ අර කැමරාවෙන් ට්‍රික් කියලා පින්තූරයක් අරගෙන චිත්‍රසංතානේ තැන්පත් කරගත්තාම ඒක කවදක්වත් විපරිණාමයටපත් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒ ආකාරයටම යාගේ කැමැත්ත අනුව පවත්වන්න පුළුවන්. ඒක නිච්චයි. ඒක තමයි නිච්ච සුඛාත්ත අස්මිමානයි. නමුත් අර බාහිර ලෝකේ අර ගෑනු ළමයාගේ රූපේ මෝති මෝත දවසින් දවස විපරිණාමයටපත් වෙලා වෙනස් වෙලා අර ප්‍රියමනාප භවෙන් වෙනස් වෙලා අප්‍රියමීරි අමනාප භවකටපත් වෙනවා. දැන් මේක තේරුම් ගන්න බැරි කම නිසා තමන් දුක් විඳින්නේ. ඒ නිසා තමන් අර නිච්චසේ උපාදානය කරගත්ත අර රූපේ. ඒ රූපය නිච්චසේ ඒ විදිහට උපාදානය කරගෙන ඉන්න තාක්කල් ඒ පුද්ගලයාට දුක උරුම වෙනවා, අනාථ වෙනවා. ඒක විපරිණාමයට වෙන හැම ගණනක් පස්සාම දුකට උරුම වෙනවා. මේක තමයි තේරුම් ගත යුත්තේ. ඉතින් ඒක නිසා අපි මේ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් අරගෙන නිච්ච සුඛාර්ථ හිතෙන් ඉවත් කරන තාක්කල් නිබ්බිදා වෙන්න බෑ. අපි මේ නිබ්බිදා කියන නොබෙන්දෙන තත්වයට පත් වෙන්නයි අර බැමිතුන ලෙහෙලා කපල දාන තත්වයට පත් වෙන්නයි අර මිත්‍යානුසතිය, අසුභානුසතිය, මරණානුසතිය, බුද්ධානුසතිය හතරම ආනපාන සති සමාධිය හැටියට භාවිතා කරන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේකට මේ මාගදී වචන ගැඹුරු වචන මොකක්වත්ම අවශ්‍ය නැහැ. තමන්ගේ හිත කළු වෙන්නේ, කිලුටු වෙන්නේ, කෙලෙස් සහිත වෙන්නේ තරහා එන වෙලාවට, රාගයෙන් අන්තවාදී ලෙස ප්‍රියදීට ගැලෙන වෙලාවට, අර නිච්චසේ සුඛසේ අත්තසේ ආත්මමානයෙන් වැඩ කරන වෙලාවට. ඒ තුනෙන්ම හිත කිලුටු වෙනවා. අකුසලයේ වඩා වර්ධිනවා. කුසලයේ පරිහානියට. ඒක තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒ හොඳටම ඇති. දැන් තරහ ගත්තොත් කාටද මේකේ වැරදි ප්‍රතිඵලයේ උරුමෙන්? තමන්ට. වෙන කාටවත් නෙමෙයි. කාගේ හිතද කිලුටු වෙන්නේ? තමන්ගේ හිත. මේ අහක යන කුණු ගොඩක් නිසා, අහක යන බාහිර දෙයක් නිසා තමන් තරහක් ගන්නවා. අර ඇහෙන් දැක්ක රූපේ නිසා ඒක තමන්ට ගැළපෙන්නේ නැත්නම්, පෑහෙන්නේ නැත්නම්, සීහෙන්නේ නැත්නම් තරහ ගන්නවා. ඒ වගේම අනුන් කියපු වචනයක් කණෙන් ඇහුවාම ඒක ගැළපෙන්නේ නැත්නම් Taman තරහ යනවා. මේ ඔක්කොම කල්පනාකරනද ඔය තරහ එන්නේ මේ අහගෙන ගුණ ගොඩවල් නිසා. ආගන්තුකේ උපකිලිට වෙන උපකිලිටන් කිව්වේ ඒකයි. එහෙම නැත්නම් අපි වැරදි විදියට මේක අර දීර්ඝ සංසාරේ පවත්වාගෙන පුරුදු කරගෙන ගතියක් හැටියට ගෙන ආපු නිසා. ඒක ඒ ගතිය තියෙන නිසායි කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක විචාර තමන් ඊටේ ඇතුළාන්තයෙන් එන්නේ. ඕවා තැන්පත් කරගත්තේ නැත්නම් ගතිය හැටියට එන්න බෑ. අර යහපත් දේ තැන්පත් කරගත්තා නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේකා, අලෝභාදේ සමෝහ හැටියට එන්න ඕන. ඒවා හොඳයි. ඒව භාවිතා කළ යුතුයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අපේ මේ පැවැත්ම හොඳ පැත්තටද යන්නේ නරක පැත්තටද යන්නේ කියන එක තීරණය කරන්න ඕන තමන් කරන ක්‍රියාව, කතා කරන වචන, සිතන සිතිවිල්ල අනුව. ඒ නිසා යම් කිසි කෙනෙක් යම් වෙලාවක යම් හේතුවක් නිසා අර බාහිර දෙයක් නිසා තරහ ගත්තොත් තමන්ගේ හිත කිලුටු වෙන බව තේරුම් ගන්න ඕන. ඒ තරහ නොගෙන මෛත්‍රිය වඩන්න පුළුවන් වුණොත් ආනපාන සති සමාධිය වැඩුව වෙනවා, හිත පිරිසිදු වෙනවා. අර පාහං කියන අර කාය සමාචාරම් පාහං, වචී සමාචාරම් පාහං, මනෝ සමාචාරම් පාහං, චිත්තූපපාදම් පාහං, ditthිපටිලාභම් පාහං, සංඥාපටිලාභම් පාහං, අත්තභාව පටිලාභම් පාහං පූර්ණ වෙනවා. පාහං කියන පිරිසිදු බව, ප්‍රසාදය, ප්‍රමෝදය, අධිමොක්ක බව, අධි ප්‍රමෝදයන් චිත්තන් තත්ත්වයට පිරිසිදු වෙන. හිත පිරිසිදු වෙන දේ කරන්න, හිත කිලුටු වෙන දේ නොකරන්න. හිත කිලුටු වෙන දේ ප්‍රහාණය කරන්න, හිත පිරිසිදු වෙන දේ ආශ්‍රය කරන්න. එකයි අස්ස පස්ස. මේක තේරුම් ගත්තාම මේ ආනපාන මූල ධර්මය තේරුම් නොගත්තොත් කිසි කෙනෙකුට නිවනට මග විවෘත කරගන්න, පාදා ගන්න පුළුවන් කමක් නැහැ. මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව දේශනා කරපු භාවනා ක්‍රමවල තියෙන්නේ එකම එක භාවනාව. ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ කියලා බුදුහාමුදුරුව 599ක් කියලාත් මදි වෙලා අර ဒုတိය භික්ඛු සූත්‍රයත් කිව්වා. ඉතින් ඒක නිසා මේ එකම ධර්මය ආනපාන සති සමාධි භාවනා වෙන දැන් තව තියෙනවා අනුස්සති 10ක්. සීලානුස්සති, ඡාගානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, යෝගම ද්වතා අනුස්සති 10ක් තියෙනවා. 10ෙම කෙරෙන්නේ ආනපාන සති සමාධිය පූර්ණේ වීම. ආනපාන සති සමාධිය පූර්ණේ වෙනවා නම් වැඩෙනවා නම් දස අනුස්සතිමත් පූර්ණ වෙනවා. ඒකත් අඤ්ඤමඤ්ඤා. ඉතින් ඒක තේරුම් අරගන්න ඕන හැම තිස්සෙම, හැම දෙයකටම, හැම අවස්ථාවකටම, හැම ධර්මතාවයකටම, හැම කෙනෙකුටම ආනපාන සති සමාධිය පොදුයි. හැබැයි ඒක තමන් තීරණය කරගන්න ඕන තමන්ගේ හිතට ආපු කොයිකද අයින් කරන්නේ, කොයිකද එතෙන්ට ගන්න. ඒක නිසා ඒක තම තමන් දැනගන්න ඕන කොයි වෙලාවටද මේක කරන්නේ, කොහොමද මේක කරන්නේ, මේ ආනපාන සති සමාධිය කරන්නේ. ඒ අනුව ආනපාන සති සමාධියේ මූල ධර්ම උදේ කියපු ආකාරයට තේරුම් ගත්තා නම් මේක දුවිදේ නම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරං වචී සමාචාරං මනෝ සමාචාරං පහ. ඒක තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගත්තට පස්සේ අපිට ඕනම ඊගාව පබ්බය, ඉරියාපත පබ්බය, ඕනම ඉරියව්වකදී අපිට පුළුවන්කම තියෙනවා මේ ආනපාන සති සමාධිය වඩන්න. අපි සමහර විට ඇවිදිනවා, සක්මන් භාවනාව, ගච්ඡන්නවා, ඨිතෝවා, සයනවා, නිසින්නවා. මේ ඉරියව් හතරයි තියෙන්නේ පුද්ගලයෙකුට මූලික වශයෙන්. ඉරියාපත හතරයි තියෙන්නේ. ගච්ඡන්නෝ කියන්නේ සක්මන් කරනවා, නිසින්නවා කියන්නේ ඉඳගෙන ඉන්නවා, ටිටෝවා කියන්නේ හිටගෙන ඉන්නවා, සයනවා කියන්නේ හාන්සි වෙලා ඉන්නවා අර සයන එක. සයනවා කියන්නේ සයන එක හාන්සි වෙලා ඉන්නවා, දැඩි නින්දක් නැහැ. අඩ නින්දෝ, නිදි නැතුව ඇඳේ හන්සි වෙලා ඉන්නවා සයනවා. පුටුවකෝ බිමහෝ ඉඳගෙන ඉන්නවා. ඒවගම හිටගෙන ඉන්නවා. ඒවගම ඇවිදිමින් ඉන්නවා, සක්මන් කරමින් ඉන්නවා. දැන් මේ සක්මන් කරන එක අපි ගම්මුක පොඩ්ඩක්. සක්මන් කරනකොට අපේ ඇහැට අරමුණු එනවද? රූපාරම්මණ එනවද? කනට ශබ්ද ආරම්මණ ඇහෙනවද? නාසයට ගඳ සුවඳ ආරම්මණ එනවද? හිතට අර දීගංවා හෝ රස්සංවා එනවද? එනවා. එහෙමනම් අපි මේ ඇවිදින කොටත්, ඉඳගෙන ඉන්න කොටත්, හිටගෙන ඉන්න කොටත්, සියලු අවස්ථාවල අර හාන්සියලා ඉන්න කොටත් නිතරම අවධානයෙන් අපේ අර මුඛහයට, දොරවල් හයට එන අරමුණු ආනපාන කරන්න ඕන. ඒකයි මේකේ කිව්වේ. සියලු ඉරියාපතවලදී අපි ආනපාන සත්‍ය සමාධියේ පිහිටා කටයුතු කරන්න. ආනපාන සත්‍ය සමාධිය තමයි මේ මුල. ආනපාන සත්‍ය සමාධියේ ඉරියාපතේට දීර්ඝ කළා. එක එක ඉරියාවකට දීර්ඝ කළා. අර සක්මන් කරනකොට සක්මන් මළුවක වෙන්න පුළුවන්, පාරක වෙන්න පුළුවන්, ඕන තැනක සමාරිට, ඇහැට, කන්ට, නාසයට, දිවට, කයට, ඒ වගේම මනසට දීර්ඝ සංසාරය ආපු ඒවත් එන්න පුළුවන්. ඒ අරමුණ එතනදිම එවලෙම එතෙන්දිම අර ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කළ, එතෙන්ට ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කිරීමයි ඉරියාපත භාවනාවදී කරන්න ඕන. ඒකයි මේකේ මේ ඉරියාපත පබ්බේදී ගච්ඡන්නවා, ටිතුවා, සයනවා, නිසින්නවා කියන මේ ආකාරය මේ විග්‍රහය කළේ. ඒක නිසා කායිකායනුපස්සනාව ඉරියාපත පබ්බේ තියෙන බොහොම සුළු දෙයක්. බික්කු ගච්ඡන්තුවා ගච්ඡාමිති පජානාති. මෙතන වචනයක් තියෙනවා හැබැයි තේරුම් ගන්න, පජානාති. මේ ආනපාන සති සමාධි පබ්බේත් දිගටම තියෙන්නේ. ඔය බලන්නකෝ, ආනපාන සති සමාධියෙත් අගට තියෙන්නේ දිගටම පජානාති. දීගංවා පජානාති, රසංවා පජානාති, මේ ඔක්කොම පජානාති. ඒ වගේම අවසාන වශයෙන්ුත් තියෙනවා මේ පජානාති. අර මේ අසති සාමීති, පසති සාමීති, පජානාති, මෙතනත් තියෙන්නේ පජානාති. දැන් මේ පජානාති කියන වචනේ හරියටම තේරුම් ගන්න ඕන. පජානාති කියන්නේ දැන් අපි ඇහෙන් රූපයක් දැක්කහම අපේ හිතේ ඇතුලේ වෙනසක් වෙනවා, ජනිත වෙනවා, ප්‍රජනිත වෙනවා, ප්‍රභවය වෙනවා, අලුතෙන් යමක් ජනිත වෙනවා. ඒකට කියනවා පජානාති. දැනුම කියන එක ජානතු. මේ අලුතෙන් ඇතිවන වෙනස නිවැරදිව තමා තුළින් තමා විසින් දැක ගැනීම පජානාති. ඒ දැනුම දැක්ම ලබන්න බැරි නම් නිවැරදිව ඒක නප්පජානාති. එනිසා පජානාති කියන වචනේ අර්ථය හරිය නිවැරදිවම තේරුම් ගන්න ඕන. තමා තුළ යම් හොඳට හෝ නරකට හෝ වෙනසක් ඇති වෙනවා, වේගයක් ක්‍රියාත්මක වෙනවා, වේදනාවක් ක්‍රියාත්මක වෙනවා, හොඳට හෝ එක්ක නිවෙනවා, එක්ක රත් වෙනවා, මත් වෙනවා. ඔය දෙකෙන් දෙපැත්තම වෙන්න පුළුවන්. දැන් අපි හොඳ යහපත් දෙයක් දැක්කහම නිවෙනවා, නරක අයහපත් දෙයක් දැක්කහම රත් වෙනවා, මත් වෙනවා. මේ රත් වීම මත් වීම වෙන්නේ තමන්ගේ ඔය බම්බයක් පමණ වූ ශරීර කූඩුව තුළ, අධ්‍යාත්මය තුළ, ඇතුළාන්තය. මේ ඇතුළාන්තය තුළ වෙන ඇතිවන වෙනස තමා තුළින් තමා විසින් නිවැරදිව දැන හඳුනා ගැනීම පජානාත්. ඒක නිසා මෙතන දැනීම කියන මුළු ත්‍රිපිටකයේම පජානාති කියන වචනේ තියෙන ලක්ෂ වාරයක්. කිසි තැනක පජානාති නිවැරදිව පරිවර්තනය කළා නැහැ. පරිවර්තනය කළ තියෙන්නේ ත්‍රිපිටකය අරගෙන බලන්න දැනගනී කියන. දැනගනී කියන එකනේ මේක ජානතු. පජානාති කියන්නේ අර තමන් ඇහෙන් රූපයක් දැක්කහම ඒකට සංචේතනා පැවැත්වුවොත්, සංකාර කළොත්, ඒක සංකටයක් හදාගන්න යනවනම් තමා තුළ ඇතිවන වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය වෙනස් වෙන ආකාරය, අධ්‍යාත්මය තුළ ඇතිවන වෙනස තමන්ට තේරෙනවා. නිකං කිටි කැවෙනවා වගේ, එහෙම නැත්නම් රත් වෙනවා, මත් වෙනවා වගේ තේරෙනවා. එක නිවෙනවා වගේ තේරෙනවා. නිවෙනවා වගේ තේරෙනවා නම් ඒක යහපත්, රත් වෙනවා වගේ තේරෙනවා නම් ඒක අයහපත්. ඒ අනුවයි අපි නිවැරදිව ආනපාන සති සමාධියේ පීඨා ඉන්නට පජානාති තේරුම් ගන්න ඕන. පජානාති තේරුම් ගත්තොත් සික්කති හික්මීමක් ඇති කරගන්න පුළුවන්. හික්මීමක් ඇති වුණොත් විහරති වෙන්කර කර අත්තරින්න පුළුවන් වැරදිදේ. ඒ අනුව තමන්ට නිවීමක් නිදහසක් විමුක්තියක් ගන්න පුළුවන් අස්සපස්ස කරන්න පුළුවන්. ඒ අනුව තමා මේ ඉරියාපත පබ්බේ තියෙන්නේ. අර ආනපාන සති සමාධියම ඉරියව් හතරෙදිම අපි අනුගමනය කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් රේණුකාණ හාමුදුරුව මේ භාවනා පිළිබඳව පොත් තුනක් ලියලා තිනවා. විදර්ශනා භාවනාව, ඒ වගේම සතරාතිපට්ඨාන භාවනාව. මේකේ මේ අර සක්මන් භාවනාව ගැන කියලා තියෙනවා. උසනවා, ගස්සනවා, පද්දනවා තියෙනවා. මොනවද කියලා තියෙන්නේ? දැන් ඔයාට හිනා යනවා. ඉස්සෙල්ලා හැබැයි ඔවා කළා. ඈ ඉස්සෙල්ලා දැන් ඔයන් කෙලෙස් මුළු දුරනවද? ඔය ඉදිරියට නම් කමන්නේ. දැන් උස්සනවා, ගස්සනවා, පද්දනවා, මේවා මේ භෞතික ලෞකික වැඩ. මේවා අධ්‍යාත්මික අර පාරිශුද්ධතාවය සඳහා උපකාර වෙන දේවල් නෙමෙයි. අර තරහක්කාම තරහින් කියලා මෛත්‍රිය ගන්න බෑ. උස්සනවා, පද්දනවා, ගසනවා තියෙනවා කිව්වා. ඉතින් ඒක නිසා මේවා ඒ කාලේ නොදැනීම නිසා ලියපු දේවල්. මේවන් කිසිම මේ නිවන් මගට උපකාර වන, භව උදුරා දමන්නට උපකාර වන, කෙලෙස් උදුරා දමන්නට උපකාර වන ක්‍රියාකාරකමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔය කියපු ඔය විදර්ශනා භාවනා පොතේ අගිනම් මුලට බැලුවත් එකම තැනකවත් නැහැ රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන්නට උපකාරක එක වචනයක්වත්. බුද්ධ දේශනාවේ අර කියපු වචන ටික තියෙනවා. ඒක වැරදියට පරිවර්තනය කළ වෙන දෙයක් කියලා තියෙනවා. ඒක ප්‍රාණයාම භාවනාවට අදාළව පරිවර්තනය කළ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට අපි ආනපාන සති සමාධියේ පිහිටා ඉරියව් හතරෙදිම අර අපිට ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වාස්ස සති සෝ සතෝ වාස්ස සති කරන්න ඕන. එතෙන්දි අර දීගං වහරස්සං වහා එන්න පුළුවන්. අපි සක්මන් කළත්, ඉඳගෙන හිටියත්, හිටගෙන හිටියත්, මොන ඉරියව්ව හිටියත්. දැන් මේ ඉරියව් හතරට දීර්ඝ කළා අර ආනාපාන සතිය. ආනාපාන සති සමාධිය මුලින් ගියද්දී කිසිම ඉරියව්වක් මොකක්වත් නැහැ. ඒක මේ හැම තැනකටම දෙයකටම ගැලපෙන විදිහට කරා. ඊගාවට ඉරියව් හතරට, වෙනම ඉරියව් හතරටත් ඒ ආනාපාන සති සමාධිය දීර්ඝ කළා. ඊළඟට දීර්ඝ කරනවා තුන්වෙනි පබ්බය. මේ උදේ නැගිට වෙලේ ඉඳන් රාත්‍රී දැඩි නින්දට යනතුරු කරන, කියන, හිතන සියලු දේවල් වලට, එකකට දෙකකට නෙමෙයි, සියලු දේවල් වලට දීර්ඝ කරනවා. කොහොමද? මේකට කියනවා සම්පජඤ්ඤ පබ්බේ, සම්පජාන පබ්බේ. බික්කු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොත්, අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී. දැන් අභික්කන්තේ පටික්කන්තේ කියන්නේ ඉදිරිය බලනවා, පිටිපස බලනවා. ඒ කියන්නේ අපි අනාගතය මෙනෙහි කරනවා, අතීතය විපරම් කරනවා. ඒ විපරම් කළාට වරදක් නැහැ. අපි කරන්න ඕන ඒ අරමුණ යහපත්ද තමන්ට, අයහපත්ද තමන්ටත් අනුන්ටත්. අයහපත් නම් ඒ ඉදිරියේ අපි සැලසුමක් සකස් කරනකොට තව කෙනෙකුට මේ නරකක් කරන්න, විනයක් කටන්න, උපක්‍රමයක් කරන්න, අර රාගයේ, ද්වේෂයේ, මෝහයේ කියන අකුසල් සිතුවිලි එන්න කරනවා නම් ඒක වැරදි. නමුත් ඒවා යහපතක් කරන්න තමන්ටත් අනුන්ටත් ඒක හොඳයි. ඒක කරන්න ඕන. ඒක ආනපාන සති සමාධිය වැඩෙන දෙයක්. ඒ වගේම සමිජ්ජිතේ පසාරිතේ දෙපස බලනකොට, ඒ වගේම සංඝාටිපත්ත ජීවර ධාරණේ, දැන් සිවුරු පාත්‍රා පරිහරණය කොට සිවුරු අපි පාත්‍රයේ හෝදනවා, පාවිච්චි කරනවා, දාන වළඳනවා, පාත්‍රයේ ගෙනියනවා, සිවුරු අඳිනවා, සිවුරු හෝදනවා, මේ සියලු ආකාර සංඝාටිපත්ත ජීවර ධාරණේ. මෙයා සිවුරු ධාරණකොට, සිවුරු හෝදනකොට, සිවුරු මහනකොට, ඒ කාලේ මේ සියලු ආකාරයකත් සම්ප්‍රජනනය වෙනවා නම් ඒක නකාරී හෝති. ඒක තියෙන්නේ සම්ප්‍රජනනය වෙනවා කියන්නේ සං කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. ප්‍රජනනය වෙනවා කියන්නේ ආයි පජානාති. අර ප්‍රජනනය වෙන අලුතෙන් ජනිත වෙන හැම දෙයක්ම නකාරී හෝති. ඒවා ඒ ක්‍රියාකාරකම් නොකර ඒවැන් බෙන් වෙලා ඒ වෙනුවට යහපත් දෙයක් කරන්න ඕන. ඒ වගේම අසිතේ පීතේ භායිතේ රායිතේ කනකොට බොනකොට උරනකොට හැමක් මේ සියලු අවස්ථාවල අපි ඒවක් කරන්න ඕන. හැබැයි සම්ප්‍රජනනය වෙනවනම් අරාගේ දේශේ මෝහය අලුතෙන් ජනිතවීමයි සම්ප්‍රජනනය. ඒ අවස්ථාවේ ඒ ක්‍රියාව නකාරී හෝති, නොකර එක වෙනස් කරගන්න ඕන. ඒවගේම උච්චාර පස්ස උච්චාව පස්ස කම්මේ, ඒගැන වැසිකිලි කැසිකිලි යන කොටත් මේ දවසේ ඊට පස්සේ ගතේ ටිටේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ. දවසක් තුළ අපි උදේ නැකිට්ට වෙලේ ඉඳං අවදි වූ වෙලේ ඉඳං රාත්‍රී නින්දට යනකන් කරන කියන හිතන සියලු දේවල් වලට අපි කරන්න ඕන. හැබැයි අර වැරදි දෙයක් නම් කරන්නේ සම්ප්‍රජනනය වෙන ඒක නොකර අත්තරින්න ඕන. ඒ වෙනුවට එතැනට යහපත් සිතුවිල්ලක්, නිවෙන සිතුවිල්ලක්, පිරිසිදු වෙන සිතුවිල්ලක් භාවිතයට ගන්න පුරුදු වෙන්න ඕන. ඒකයි කරන්න ඕන. ඉතින් ඒක නිසා මෙතන කිසි වැඩක් අත්තරින්න ඕන නැහැ. මිදුල අතු ගන්නවා, උයනවා, කනවා, බොනවා, වාහනේ ලෝනවා, රස්සාවට යනවා, උගන්නනවා, ඉගෙන ගන්නවා, මේ සියලු දේ කරන්න පුළුවන්. හැබැයි කරන්න බැරි මොකද්ද? සංප්‍රජනනය වෙන අලුතෙන් රාගය, ද්වේෂය, මෝහය හිතේ උපත ලබින ජනිත වෙන ක්‍රියාකාරකම් නකාරී හෝති. ඒවා නොකර ඒවා අත්තරින්න ඕන. ඒවා වෙනස් කරන්න ඕන. හේතුව වෙනස් කරගෙන ඵලය වෙනස් කරන්න ඕන. ඒක ආනපාන සති සමාධියේ පිහිටීමෙන් ක්‍රියා කිරීමෙන් ඒක වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ කාය කායනුපස්සනාවේ සම්පජානකාරී හෝති පබ්බේ තියෙන්නේ අර ආනපාන සති සමාධියම ඉරියාපතේට දික් කළා. ඊළඟට ඒක දික් කළා සියලු කටයුතු වලට දවසක් තුල කෙනෙක් කරන කියන හිතන සියලු දේ දීගං ආරසංවාද දෙකම අයිති මෙතෙන්ට. ඒ හැම අවස්ථාවකම අපි සම්ප්‍රජනනය වෙනවා නම් ඒක නොකර ඉන්න ඕන. මෙතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ සම්ප්‍රජානකාරී හොතු කියන්නේ තරක් වෙනවනම් මෛත්‍රිය ගන්න ඕන, රාගයක් වෙනවනම් අසුභානුස්සතිය වඩන්න, මානයක් වෙනවනම් අසුමානයක්, අනිච්ච දුක්ඛානත් වල අර නිබිදා නොබෙන්දිනකම, විරාග රාගයෙන් නොඇලෙනකම, නිරෝධා අර රෝධ නොගහන බව, උපාදානය කර නොගන්නා බව, මේකයි වෙන්න ඕන. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙන දේ කරන්න අර කරන වැඩ කනවා, බොනවා, යනවා, එනවා, මිදුල අතු ගන්නවා, වාහනයක් කෙලවනවා, ඉගෙන ගන්නවා, උගන්නනවා, මේ ඕනම වැඩක් කරන්න පුළුවන්. හැබැයි අපි එතෙන්දි බලන්න ඕන අපි කරන කියන දේ නිසා අපේ හිත කිලුට වෙනවද, අකුසලයක් සිද්ධ වෙනවද, එහෙනම් ඒක නවත්තන්න. ඒ වෙනුවට හිත පිරිසිදු වෙන දේ එතෙන්ට ගන්න. ඒකයි කරන්න ඕන. වෙන මොකක්වත් කරන්න මෙතන කියලා නැහැ. ඒක තමයි සම්පජඤ්ඤ පබ්බය. දැන් මේ තුනම ආනාපාන සති සමාධි පබ්බය, ඉරියාපත පබ්බය, සම්පජඤ්ඤ පබ්බය තුනම ඇත්ත වශයෙන් එකම පැත්තකට එකම දෙයක් සඳහා කියපු අර ඉරියව් හතරටත් ඊට පස්සේ කරන කියන හිතන සියලු දෙයටත් දික් කළා තියෙන. ඒක වෙන මොකක්වත් නෙමෙයි කරලා තියෙන්නේ. ඊළඟට හොඳට තේරුම් ගන්න ඕන දැන් පොඩ්ඩක් වෙන පැත්තකට හැරෙනවා. ඊගාව පබ්බ තව පටිකූල මානසිකාරයේ ධාතු මානසිකාරයේ සහ නව සීවතික මානසිකාර පබ්බේදී ඊළඟට වෙන පැත්තකට හැරෙනවා. ඊට වඩා වෙනස් විදිහට මේ ගත වට හිත බෙදලා බලලා අපි මේ අපේ හිතේ අර තදූබයන් පටිච්ච වෙන එහෙම නැත්නම් අර අනතිවත්ත නට්ටේන භාවනාවට එහා ගිය තදූපක විරිය වහට්ටේන භාවනා කියන තැන්ට පටිකූල මානසිකාර පබ්බේදී එනවා. දැන් මෙතෙන්දි අපි මේ බොහෝ දේවල් ප්‍රියමනාපසේ දකින්නේ බලන්නේ ඒක අපි මේ ඝන සංඥාවක් සත්වයේ පුද්ගලයෙක් හැටියට දකින නිසායි ප්‍රියමනාප රූප වලට ඇලෙන්නේ අල්ලගන්න උපාදානය කරගන්නේ තණ්හාවෙන්. ඒ රූපේ ඇත්ත ඇති හැටියට නොදකින නිසායි බලන්න බැරි නිසායි අපි අර බාහිර රූපය බලලා අපි ඒ ප්‍රියමනාප රූපය කියලා ලස්සනයි කියලා ඒක අල්ලගන්නේ ඇලෙන්නේ තණ්හාවෙන්නේ උපාදානය කර. ඒ වගේම අපිට තරහ යන්නේ අපි ඒ පුද්ගලයෙක් සත්වයක් හැටියට දකින නිසා. දැන් මේ සත්ව පුද්ගල සංඥාව ඝන සංඥාව දුරු කරන්න අපි මේ ගෝණිය ලෙහෙලා බලන්න ඕන. බුදුහාමුදුරුව මේක මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව මොකද්ද? උද්දං පාදතල ආදෝ කේසමත්තකා තචපරය. කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා වූ තච පරියන්තය මාගදීපාස වචනය තච පරියන්තය. මේක සිංහලෙන් කිව්වොත් බඹයක් පමණ වූ ශරීර කූඩුව කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා අපි මේ නානාත ආප්‍රකාරච්ච අසුචිනෝ පච්චවේ. දැන් අපි අර ඝන සංඥාවක් සත්වයක් පුද්ගලයෙක් ලස්සන ප්‍රියමනාප රූපයක් හැටියට දකින තා කල් ඒක සුචි, ඒක සුභයි, ඒක සුවයි, ඒක සුඛයි, ඒකට අල්ලගන්න. දැන් මේකේ අසුචිනෝ පච්චවෙත්. මේ අසුචි කියන්නේ මේ අපි අද කියන නාම පදය නෙමෙයි, මේක ක්‍රියාපදයක්. සුචි බව අත්හරින්න අසුචිනෝ පච්චවෙක්කට. අසුචිනෝ කියන මේ සුචි බව අපි අත්හරින්න පුළුවන් වෙන්නේ අර අසුභානුස්සතිය වැඩුව සුභ බව අත්හරින්න. ඒ වගේම සුචි බව අත්හරින්න අසුචිනෝ පච්චවෙක්කටි. කොහොමද මේක කරන්නේ? අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ. මේ බඹයක් පමණ වූ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා වූ මේ තච පරියන්තය අපි කොටස් 32කට බෙදලා බලනවා. බෙදලා බලනවා කෙස් ගොඩක්, ලොම් ගොඩක්, නියපොතු ගොඩක්, නහර ගොඩක්, ලේ ගොඩක්, කෙළ ගොඩක්, සෙම් ගොඩක්, මේ වගේ ගොඩවල් 32කට බෙදලා බලනවා. මේක උපා උදාහරණයක් උපමාවක් වගේම බුදුහාමුදුරුව බොහොම කාටත් තේරුම් ගන්න පුළුවන් විදියට කිව්වා. සෙය්‍යතාපි භික්කවේ උබතෝ මුඛා පූතෝලි. ගෝණියක් අරගෙන කෙරවල් දෙක කටවල් දෙක බැඳපු ගෝණියකට මූතෝලි පුරා නානා විහිතස්ස ධඤ්ඤස්ස. නානා ආකාර වූ ධාන්‍ය මේ ගෝණියට පුරවනවා. මොනවාද? සෙය්‍යතිදං සාලීනං සාල්, විහිනං වී, මුගානම් මූ, මාසානම් මිනේරි, මේ වගේ තිලානං කණ්ඩුලානං තමේනං චක්කුමා, මේ වගේ ධාන්‍ය වර්ග 32ක් එක ගෝණියකට දාලා කටවල් දෙක බැඳාම අපිට ඒක පේන්නේ ලස්සන ගෝණියක් වගේ, ඝන සංඥාවක් වගේ. දැන් අපි කරන්නේ මේ ගෝණිය කටවල් දෙක බැඳලා මේක ධාන්‍ය ටික හලනවා. දැන් තියෙන්නේ මොනවද? වී, හාල්, මිනේරි, මේ වගේ දෙයක්. මේක තමයි අපි අර පටි කුලකය ලෙහෙලා බලනවා. මේක කුලකය කියලා දැන් ওই වීජ ගණිත රේක ගණිතේ තියෙනවා. කවුරුද දන්නවා ගණිතේ උගන්නන්න ඉගෙන ගත්ත අය කුලක කියන එක? කුලකේ තියෙන්නේ කොටස්. කොටස් කීපයක් එකතු කරලා ඒක බැඳගත්තාම එකක් හැටියට ඒකට කියනවා පටි කුලකය. මේ ගෙවණිය ලෙහෙලා බැලුවාම අර කොටස් වෙන් කරලා ලෙහෙලා බලනකොට මේකේ සත්වයක් පුද්ගලයෙක් නැහැ. මේකේ තියෙන්නේ මොනවද? කෙස් ගොඩක්, ලොම් ගොඩක්, නියපොතු ගොඩක්, මස් ගොඩක්, කෙළ ගොඩක්, සෙම් ගොඩක්, සොටු ගොඩක්, මේ වගේ සුචි නොවන කොටස් 32ක්. මේ කොටස් 32 වෙන් කරලා බලන්න පුළුවන් නම් අපිට අර ඝන සංඥාව, දුව සංඥාව දුරු වෙනවා. අපේ හිතේ ඒ පුද්ගලයා හෝ සත්වයා තුළ කෙරෙහි තිබුණු නිච්ච සුඛාත්ත සංඥාව හිතෙන් දුරු වෙනවා. එතකොට මේ නිච්ච සුඛාත්ත තියෙනකන් තමයි අපි ඒකට ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ. දැන් අපි ඒක ලේලා බලන්න පුළුවන් වුණාම ඒ අනුව අර පටි කුලක සංඥාව ඇති වුණාම මේ කුලකේ ලේලා බැලුවාම මෙතන සත්වයෙක් පුද්ගලයෙක් ඝන සංඥාවක් නැහැ. මෙතන තියෙන්නේ කොටස් 32ක් එකතු කරගෙන හදාගත්ත දෙයක් පුද්ගලයෙක්. මෙතන එහෙම අපිට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මෙතන නිත්‍යසේ සුඛසේ අත්ථසේ දකින්න බලන්න හිතන්නත් දෙයක් නැහැ. ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා අපෙන් හිතෙනුයි මේ හදාගත්තේ ලස්සන ප්‍රියමනාප රූපය කියලා අපි තණ්හා වෙනවා. එක්කෝ වගේම අපිට අප්‍රිය ආමිහිරි රූපය කියලා අපි ගැටෙනවා. ඒ වගේම ওই දෙක සංසන්දනය කර. ওই තුනම එන්නේ අපි තුල අර නිත්‍යසේ සුඛසේ අත්ථසේ සත්ව පුද්ගල ඝන සංඥාවක් එහෙම නැත්නම් ද්‍රව්‍ය වස්තු සංඥාවක් වැරදියට තියෙන නිසායි. ඒ වැරදි අපේ මිම්ම කෝදුව මානය වෙනස් කරන්නයි මේ අසුචිනෝ පච්චවෙක්කති කරන්න කිව්වේ. ගෝණිය ලෙහෙලා බලලා කොටස් බෙදලා බලන්න, විභංග කරලා බලන්න කිව්වේ. ඒ විභංග කරලා බලනකොට මෙතන ප්‍රියමනාප දෙයක් නැහැ, මෙතන සුචි දෙයක් නැහැ, මෙතන ඇලෙන්න දෙයක් නැහැ, මෙතන අල්ලගන්න දෙයක් නැහැ, මෙතන නිත්‍යසේ සුඛසේ අත්ථසේ පවත්තන්න නවත්තන්න දෙයක් නැහැ, මෙතන සත්වයෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ. එක වෙනස් වෙනවා. ඒක යථා පරිදි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ පටික්කුලක මානසිකාර පබ්බය අනුව මේ බඹයක් පමණ වූ තච පරියන්තය ගෝණිය ලෙහන්න වගේ මේක ලෙහෙලා බලන්නේ. දැන් මේ පටික්කුලක මානසිකාර පබ්බය කියන එක සිංහලට පරිවර්තනය කරනකොට අර ත්‍රිපිටක පරිවර්තකයා මොකද කළේ? මොකද්ද දැන් වචනේ? පටිකුලක කියන එකට වචනයක් හෙව්ව හම්බුනේ නැහැ. දැම්ම පිළිකුල්. ඔතන පිළිකුල් කතාවක් නැහැ. දැන් භාවනා මධ්‍යස්ථානවලට ගියාය දන්නවා. දැන් අර කෑම කනකොට බලු අමනේ වගේ කන්න පිළිකුල් කරන්න කියලා කියනවද නැද්ද? ඈ දැන් කෑම කන්න ගියාම අර පිළිකුල් භාවනාව කරලා කන්න කියන්නේ බලු අමනේ කනවා කියලා කන්න කියන්නේ. ඔක කෑම දිරවයිද? කෑම ටික දිරවයිද? බඩේ ලෙඩ හැදෙයිද? ඕක ඔය නිසා වෙන්නේ බඩේ ලෙඩ හැදෙන එකම. එහෙම එකක් නැහැ බුදුහාමුදුරුවෝ. බුද්ධ දේශනාවේ කොහෙවත් පිළිකුල් භාවනාවක් කිසි දවසක බුදුහාමුදුරුවෝ අනුදැන වදාළත් නැහැ, කියලත් නැහැ. ඔහොම වචනයක් පාවිච්චි කරලත් නැහැ. මේ පස්සේ ආපු අටුවාකාරයෝ මේ පටික්කුලකය තේරුම් ගන්න බැරුව මන් මේ ගෝණිය ලෙහෙලා බලන්න කිව්ව එක අර පිළිකුල් කරන්න කියලා ඉගැන්වුවා. දැන් අද සියලු භාවනාවල් වල කරන්නේ හැබැයි අසුභානුස්සතිය තියෙනවා. ඒක හරි පිළිකුල් භාවනාවක් බුද්ධ දේශනාවට ගැළපෙන දෙයක් නෙමෙයි. ඒ වගේම කලකිරීමක් බුද්ධ දේශනාවේ නැහැ, පිළිකුල් භාවනාවක් බුද්ධ දේශනාවේ නැහැ. හොඳට මේක තේරුම් ගන්න ඕන. යම් කිසි කෙනෙකුට පිළිකුලක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ද්වේෂයක්. කලකිරීමක් හෝ ද්වේෂයක් හෝ ඇති වෙලා හිතේ සියලු ලෙඩ හටගන්න පිළිකුල් භාවනාව හේතු වෙනවා. ඒක නිසා මෙතන තියෙන්නේ ඔය භාවනා මධ්‍යස්ථානවල තියෙන පිළිකුල් භාවනාවක් නෙමෙයි. මෙතන තියෙන්නේ අර ගෝණිය ලෙහෙලා බලලා මේ ඝන සංඥාව දුව සංඥාව දුරු කරලා අර නිත්‍යසේ සුඛසේ අත්ථසේ අස්මිමානෙන් අපි අර ප්‍රියමනාප දෙයට ඇලෙනවා, අප්‍රියමිහිරි දෙයට ගැටෙනවා, ප්‍රියමනාප අප්‍රිය අතර මනිනවා. මේ මැනීම මේ මිම්ම වෙනස් කරන්නයි මේ පටික්කුලක මානසිකාර පබ්බය බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ මිසක් පිළිකුල් කරන්න එහෙම නෙමෙයි. මේක හොඳට තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට පුළුවන් වෙනවා මේ ඝන සංඥාව දුරු කරන්න. මේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ ගන්නේ අපි අර ගෙඩිය පිටින් ලස්සන රූපයක් ගන්නවා. නමුත් මේ ලස්සන රූපේ අපි බෙදලා බලන්න ඕන, ගෝණිය ලෙහෙලා බලන්න ඕන මොකද්ද මේක තියෙන්නේ කියලා. එතකොට තමයි මේ තච්ච පරියන්ති තියෙන්නේ. කෙස් ටිකල් ලොම් ටිකන් නියපුතු කෙලසෙටි සොම් මේ වගේ ඔය කොටස් 32. එතෙන්දි ඝන සංඥාව දුරු වෙනවා. නිත්‍ය සුඛාත්ථේ හිතන්නට තීරණය කරන්නට නිත්‍යසේ සුඛසේ අත්ථසේ තීරණය කරන නිසා ඇලෙන්නේ අල්ලගන්නේ උපාදානය කරගන්නේ තණ්හාවෙන්. ඒක ඉවත් වෙන. ඊළඟට ඊළඟ පබ්බය ධාතු මනසිකාර පබ්බය. ධාතු මනසිකාර පබ්බේදී ඒකමයි කරන්න තියෙන්නේ මේ බික්කු ඉමමේව මේ දැන් මෙතෙන්දි සත්වයෙක් පුද්ගලයෙක් පමණක් නෙමේ සියලු වස්තු සියලු ද්‍රව්‍ය සියලු දේ අපි උපාදානය කරගන්නා සියලු දේ. අපි ගමුකෝ රත්තරම් බඩුවක්. රත්තරම් බඩුවේ තියන්නේ මොකද්ද? මේ ධාතුසෝ පච්චවෙක්කති. මේකේ තියෙන්නේ ධාතුසෝ පච්චවෙක්කති කළාම අත්තිමස්මින් කායේ මේ ක්‍රියාකාරකම් කරන මේකෙදී අපි මේ පළඳගෙන යන රත්තරම් බඩුවේ තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, වර්ණ ගන්ධ රස ඕජා. වෙන මොකක්වත් නෙමෙයි. වෙන කිසි දෙයක් නැහැ මේ රත්තරම්. මේ රත්තරම් බඩුව අපිට ඔච්චර මිලක් උනේ හිඟකම නිසා. බැරි වෙලාවත් කළුගල් වගේ රත්තරන් තිබුණා නම් කළුගල් තමයි රත්තරන් කියලා පැලඳගෙන. දැන් අපි මේ මායාකාරී දෙයක් නෙමෙයි. අපි මේ අර මනෝ සංකල්පනාවක් අනුව වටිනාකමක් දීලා හිඟකම නිසා. ඉතින් ඒක නිසා මේක හරියටම තේරුම් ගන්න ඕන. මේ පැවැත්ම තුළ අපි භාවිතා කරන උපාදානය කරගන්නා සියලු ද්‍රව්‍ය වස්තු පුද්ගලයෝ සත්වයෝ සියලු දෙනා හැදිලා තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි සතර මහා භූත වලින්. සතර මහා භූත වලින් නොහැදිච්ච භූතෙක් පෙරේතෙක් දෙවියෙක් දේවතාවෙක් බ්‍රහ්මෙක්වත් තිරස්චීන නිරිසතෙක්වත් මිනිහෙක්වත් නැහැ. වෙන කිසිම දෙයක් නැහැ මේ විශ්වයේ. ඔය ධාතු හතරයි අර සුද්ධාෂ්ටක හතරයි තියෙන්නේ. ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරයි, වර්ණ ගන්ධ රස ඕජා කියන හතරයි අට සුද්ධාෂ්ටක. වෙන කිසි දෙයක් නැහැ. හැබැයි දැන් මේ කණුවක් ගමුකෝ. මේ කණුවේ තියන්නේ මොකද්ද? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. මේ කණුව අපි කඩලා බැලුවොත් තියෙන්නේ මොනවද? අර පඨවි කොටස, තේජෝ කොටස, වායෝ කොටස, ආපෝ කොටස, අර වර්ණ ගන්ධ රස ඕජා කොටස. වෙන මොකක්වත් නැහැ. දැන් අපි ගියක් කියලා හදලා මේ ගේම තියෙන්නේ ඔක්කොම ඔය අට විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. මේක තේරුම් ගත්තට පස්සේ අපි තේරුම් ගන්නවා අපිවත් එහෙමයි, අපි ගාවත් එහෙමයි තියෙන්නේ, වෙන කාගාවත් හරකෙක් ගාවත් එහෙමයි තියෙන්නේ. ඊට පස්සේ උදාහරණයකුත් දෙනවා. බුදුහාමුදුරුව හරකෙක් මැරූ උදාහරණයක් තියෙනවා ධාතු මනසිකාර පබ්බේ විග්‍රහ කරන්න. සෙය්‍යතාපි භික්කවේ ඩක්කෝ ගෝඝාතකෝවා. ගෝඝාතක කියන්නේ හරක් මරණ පුද්ගලයෙක්. ඕ ගෝඝාතක අන්තේසු වාසිකාවා, හරක් මරණ කෙනෙකුගේ උදව්කාරයෙක්. ගාවින් විදිත්තා, ගාවින් විදිත්තා චතුමහාපතේ කීලසෝ. හරකව මරලා චතුමහාපතේ කොටස් හතරකට බෙදෙනවා. හම් ගොඩයි, මස් ගොඩයි, ඇට ගොඩයි, අර අපද්‍රව්‍ය බඩවැල් ගොඩයි. චතුමහාපතේ කීලසෝ විභජිත්වා බෙදෙනවා. වෙන් කරලා බෙදෙනවා. අන්න ඒ වගේ මේක තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර කොටසක් මිසක් වෙන කිසිම දෙයක් නැහැ. දැන් හරකෙක් නැහැ. මෙතෙක් කල් ඉතිය අපි අර සත්‍යයක් ගැටියට දැක්ක හරක දැන් මැරුවට පස්සේ තියෙන්නේ මොකද්ද? හම් ගොඩක්, මස් ගොඩක්, ඇට ගොඩක්, බඩවැල් ගොඩක්. දැනුත් හරකෙක් කියනවාද? නැහැ. මේ ගොඩස තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. වෙන කිසිම දෙයක් නැහැ මෙතන. ඒ වගේ උදාහරණයක් දීලා ඒ අනුව පච්චවෙක්කති, ඒ අනුව අපි කල්පනා කරලා මේ සියලු දේවල් වලට අපි ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා තණ්හාවෙන් ඇලෙන්නේත්, අප්‍රියයි අමීරී කියලා ගැටෙන්නේත් මේ තත්ත්වය බලන්න බැරි නිසා අපේ හිතේ ඒවා ඝන සංඥාවක්, දුව සංඥාවක්. අර රත්තරම් බඩුව බෙදලා බලන්න බෑ. ආපෝ තේජෝ ආයෝ පටි වර්ණ ගන්ධ රස ඕජා හැටියට බෙදලා බැලුවොත් මේකට ඇලෙන්නේ නැහැ, මේක අල්ලගන්නේ නැහැ. නමුත් මේ පුතා කියන පුද්ගලයෝ මේ සියලු දේ එහෙමයි. ඔය ඇඳුමක් ගත්තත්, රත්තරම් බඩුවක් ගත්තත්, කෑමක් ගත්තත්, කෝපයක් ගත්තත්, යම් පාවිච්චි කරන සියලු දේ ගත්තත් තියෙන්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි හතර වර්ණ ගන්ධ රස ඕජා සමග. වෙන මොකක්වත් නැහැ. ඉතින් ඒක නිසා ඒක තමයි ධාතු සෝ පච්චවෙක්කති. එතකොට අර ඝන සංඥාව, අර නිච්චසේ සුඛසේ අත්තුසේ ගන්නා අර වැරදි මැනීම මාන්නය හිතෙන් ඉවත් වෙනවා. ඒක ඒ සඳහායි ඊගාවට නවසීවතික පබ්බයත් ඒ සඳහාමයි අපිට විග්‍රහ කරේ, කියා දුන්නේ. කල්පනා කරන්න බලන්න කිව්වේ. දැන් නවසීවතික පබ්බේ තියෙන්නේ පුනිච පරම්භිකවේ බික්කු සෙය්‍යතාපි පස්සෙය ශරීරං. දැන් තියෙන කාය නෙමේ ශරීරං. අන්න අපි කය කියලා කියන වචනෙට මාගදී භාෂාවේ තියෙන ශරීරයක්. දැන් සියටිකයි. දැන් මලකඳ. මේ මලකඳෙත් ඇහැ තියෙනවා. කන තියෙනවා. නාසය තියෙනවා. දිව තියෙනවා. ශරීරය තියෙනවා. දැන් මොකද්ද නැත්තේ? දැන් නෑ අර උරා බීම. මොකද නොකරන්නේ? අබ්බ කරන්නේ. උරා බොන්නේ. පානය කරන්නේ. හැබැයි ඇහැ තියෙනවා පානය කරන්නේ. කන තියෙනවා පානය කරන්නේ. ඇහෙන් අර රූප පානය කිරීම නැවැත්තුවා. කනෙන් ශබ්ද පානය කිරීම, නාසයෙන් ගඳ සුවඳ පානය කිරීම, දිවෙන් රස පානය කිරීම, කයෙන් පොට්ටබ්බ පහස පානය කිරීම, මනසෙන් ධම්ම පාන. නමුත් මේ කය තියෙනවා. මේ කය පිළිබඳව දැන් අපි මේ කය පිළිබඳව තමයි මෙතෙක් කල් අපි අර නිත්‍යසේ සුඛසේ අත්ථසේ අර තණ්හාවෙන් රාගයෙන් ආස්වාදනයට අල්ලගත්තේ. ඒ වගේම ගැටුනේ තරහාමනේ වෛර කළේ. ඒ වගේම මැන්නේ සියලු දේ මේ මලකඳ පිළිබඳව ඇත්ත ඇති ඇටියට දකින්නට බැරි නිසයි, පච්චවෙක්කති නොකළ නිසයි. ඒ අනුව දැන් මේ මලකඳ දැන් මිය පරලොව ගිය මිනිහාගේ ඊට පස්සේ දවසක් දෙකක් තුනක් හතරක් පහ විනීලකම් විපුජක දාතම් සෝ ඉමමේව කායං උපසංහරති. මේ ශරීර කූඩුවේ තියෙන මේ ආපෝ තේජෝ ආයෝ පඨවි හතර උපසංහරති. මෙතෙක්කල් එකතු කරගෙන තිබුණු එක ඒකකයක් හැටියට පුද්ගලයක් සත්වයක් හැටියට අපි දැක්කදී දවස් තුනක් හතරක් යනකොට අර ආපෝ කොටස ජලයට යනවා, තේජෝ කොටස උෂ්ණත්වයට යනවා, වායෝ කොටස වාතයට යනවා, පඨවි කොටස පොළවට යනවා. දැන් අපි කොහෙන්ද මේවා මේ ණයට අරන් තියෙන්නේ? මේවා ණයට ගත්තේවා. මේවා අපේ ගමෙත් අනුව තියන්න නවත්ත ගන්න පවත්ව ගන්න පුළුවන්ද? බෑ. අපි මේ උත්සාහ ගත්තේ වැරදි දෙයක්. මේකේ යථා තත්ත්වය තේරුම් ගන්න පුළුවන් විදිහටයි මේ නවසීවතික පබ්බය නැත්නම් අර නිච්චසේ සුඛසේ අත්ථසේමයි කල්පනා කරන්න. දැන් මේ නවසීවතික පබ්බේ තේරුම් ගත්තාම අයම් පිස්කෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒවං අනතීතෝති. මේක තමා ධර්මය. ඒවං ධම්මෝ. මේ ධර්මතාවය තමා කාටත් සිද්ධ වෙන්නේ. මේ මේක තමා මේ බිහි කරගත්තු දෙයට උරුම වන දේ. අපි මේ උපාදානය කරගෙන හදාගෙන වටින වශයෙන් හොදලා කවලා පොලා සතුටෙන් බොහොම ලස්සනට තියාගත්තු දෙයට වෙන දේ තමා ඒවං ධම්මෝ ඒවං භාවි ඒවං අනතීතෝති. අපේ කැමැත්ත අනුව අපිට අවශ්‍ය විදියට පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් නැහැ. ඒ අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන අර ඇලීම ගැටීම මුලාවෙන් සහ මුලින්ම වෙනස් වෙන්න උපකාර වෙනවා. ඊළඟට ඊළඟ පියවර මේ මිය පරලොව ගිය දැන් මේ ශරීර කූඩුව පුනිත පරම්භිකවේ බික්කු සියයතාපි පස්සෙය ශරීරං සියෝතිකාය කැලේකට වීසි කරනවා රදිකෑල්ලක උතලා. එතකොට කාගේහිවා බජ්ජමාන කාකො ගනවා, කුලගේහිවා කිමුල්ල ගනවා, ගිජ්ජේහිවා ඒ වගේම කබරගී ගනවා, ඒ වගේම මේ බුරුකයෝ බල්ලෝ කනවා. මේ ඒ අයට ආහාර වෙනවා. දැන් ඒ මෙතෙක්කල් අපි වටිනා හොඳයි ප්‍රියයි මනාපයි කියලා මේ පාත්‍රගත්තු දේ ශරීරයට වෙන්නේ මේකයි. ඒ සත්තුන්ට කාක්කන්ට ආහාර වෙනවා, කිඹුලන්ට, කබරගොයින්ට, බල්ලන්ට, හර මේ නොයෙකුත් සත්තුන්ට ආහාරයක් වෙනවා. මෙතෙක්කල් අපි මම මගේ කියලා මේ නිච්චසේ සුඛසේ අත්ථසේ උපාදානය කරගෙන පවත්ව ගන්න හිටියදී දැන් ඒ සියෝතිකාය මලකන්ද දිස තමන් කල්පනා කරනකොට මෙනෙහි කරනකොට මේකයි ඇත්ත, මේකයි තත්ත්වය. ඒ අනුව අර නිච්ච සුඛාත් ඉවත් වෙලා අනිච්ච දුකානත් මෙනෙහි කරගෙන අර ඝන සංඥාව දුව සංඥාව අර ඇලෙන ගව ගැටෙන ගව මුලා වෙන බව හිතෙන් උදුරා දාන්නට උපකාරක වෙනවා මේ නව සීවතික පබ්බය. අවස්ථා නමයකදී මේ කයට මේ අපි හොඳයි කියලා මම මගේ කියලා මෙතෙක්කල් පාවිච්චි කරපු භාවිතා කරපු දේ ණයට ගත්ත දෙයක් බව, මට අයිති නොවන දෙයක් බව, මගේ කියලා පවත්වන්න බැරි දෙයක් බව යථා පරිදි තේරුම් අරගත්තට පස්සේ අර අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. අනත් අනුපස්සී විහෙරති අර්ථ සංඥා පජහති. ඒ අනුව නිබ්බිදානුපස්සී. මෙතෙක් කල් බැඳිලා තිබුණා මම කියලා දැන් ඒ බැම්මෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. පුළුවන්කම ලැබෙනවා. ඒකයි මේකේ හරය. මේකේ තේරුම. ඒ අනුව කායේ කාය අනුපස්සනා කරන්න අර සමත විපස්සනා වශයෙන් මේ නවසීවතික පබ්බ්‍යත් ධාතු මනසිකාර පබ්බ්‍යත් පටික්කූල මනසිකාර පබ්බ්‍යත් ඒ වගේම සම්පජඤ්ඤ පබ්බ්‍යත් ඉරියාපත පබ්බ්‍යත් ආනපාන සති සමාධියක් හැටියට භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඒ අනුව අර ක්‍රියාවේ වේගය ආවේගය විඥාන ශක්තිය ඉපදවීම දැන් එnde endම නවත්තනවා. අනුපස්සනා කර නවත්තනවා. අලුතෙන් එන වේගය වර්තමාන මොහොතේ නවත්තන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනුවට නිවීමක් මිදීමක් නිදහස් වීමක් ඇති වෙනවා. දැන් වේගයක් උපදින්නේ නැහැ. ආවේගයක් උපදින්නේ නැහැ. දැන් අවේදිතයි. වේදනාවක් නැහැ. ඇහැ දකින්නවා. ඇහෙන් රූප දකින්නවා. තරහ ගන්න නැහැ. ඇහෙන් රූප දකින්නවා. ප්‍රිය දෙයට ඇලෙන්නේ නැහැ. ඇහෙන් රූප දකින්නවා මනින්නේ නැහැ. දැන් මේ තත්ත්වයටපත් වුණාම කායේ කායානුපස්සනාව පූර්ණ වෙනවා. කායේ කායානුපස්සනාව පූර්ණ වුණාම ඊළඟට ඊළඟ පියවරකට යනවා. සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඊළඟ පියවර තමයි වේදනාසු වේදනානුපස්සී විහෙරති. මෙතෙන්දී කිසිම දෙයක් කරන්න නැහැ. හැබැයි දැනගන්න දේවල් තියෙනවා බහුලව. පජානාති. සියලු අවස්ථාවලදී තියෙන්නේ අවසාන වචනේ පජානාති. ඒකෙන් දැන් ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩාගෙන යනකොට තමා තුළ ඇතිවෙනවා යම් යම් වෙනස්කම්. ඒ වෙනස්කම් නිවැරදිව ඇතිවන වෙනස්කම් නිවැරදිව දැන හඳුනා ගැනීම තමයි පජානාති. ඒ වෙනස්කම් මේ වේදනාව ඇතිවන වෙනස්කම් වේදනා තුනක් තියෙනවා. සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඒ පෙර ආනපාන සති සමාධිය වඩන්නට පෙර ඇති වූ වේදනාවත් දැන් ආනපාන සති සමාධිය නිවැරදිව වඩනකොට ප්‍රායෝගිකව ඇතිවන වෙනස්කමු දෙක වෙන් කළා හඳුනා ගැනීම තමයි වේදනාසු වේදනානුපස්සනාවේදී කරන්න තියෙන්නේ. හැබැයි කරන්න ඕන දේ අර කායේ කායානුපස්සනාවෙන් කෙරෙනවා. මෙතෙන්දී දැනගන්න ඕන දෙයක් තියෙනවා. තමා තුලින් අර යම් වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස තමයි ඉද බික්කවේ බික්කු සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියමානාති පජානාති. මේ සුඛ වේදනාව අපි වින්දේ අර අපිට ආස්වාදයක් ප්‍රියමනාප දෙයක් ඇහැට කනට නාසයට අරමුණු වුණහම ඒක අපි ඒ සිද්ධ වුණු වෙලාවට පස්සේ පිනවා පිනවා ආස්වාදනය කළා. සංචේතනා පැවැත්තුවා. අර අතීතයට ගිය දේ අපි හිතමුකෝ අපි රස කෑමක් කෑවා කියලා ඊගාව කෑමක් කන්න යනකොට අර ප්‍රියමනාප කෑම එක සංසන්දනය කරන්න යනවා. ඒක ප්‍රියමනාප දෙයක් බඩගිනි වුණ ගමන් අර ප්‍රියමනාප දේ පිනවා පිනවා ආස්වාදනය කරලා ඒකට ඇලෙනවා. ඒක පිනවා පිනවා ආස්වාදනය කිරීම තමා සුඛං වේදනං කියන ආමිෂ සුවය. එතකොට ආමිෂ සුවය උනේ මීට පෙර අපි ලැබූ සුඛ වේදනාවක් ඇහැට ප්‍රිය රූපයක්, කනට ප්‍රිය ශබ්දයක්, නාසයට ප්‍රිය ගන්ධ සුවඳක්, දිවට ප්‍රිය රසක්, කයට ප්‍රිය පහසක්, මනසට ප්‍රිය ධර්මයක්. මේ හයෙම අපිට පුළුවන්කම තියෙනවා පිනවා පිනවා ආස්වාදනය කරන්න. ඒක ආමිෂ සුවය. ඒ වගේම දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියමානෝටි. අපි අර අප්‍රිය අමිහිරි දෙයක් අපිට අපිටම කෝ අපේ කවුරු හරි මැරුණා කියලා අපිට ප්‍රියමනාප කෙනෙක් එතෙන්දී අපි විඳවා විඳවා ආස්වාදනය කරනවා. අපි දැන් ඔය අඬන්නේ කෙනෙක් මැරුණට පස්සේ දවස් ගානක් මොකද අර මතක් වුණ ගමන් සිහිපත් වුණ ගමන් හාරාර අවුස අවුස විඳවා විඳවා යම් ආස්වාදයක් ලැබෙනවා. ඔය අඬන්නේ ආස්වාදෙට නැතුව නිකන් නෙමෙයි අර හිනා වෙන්නත් ආස්වාදෙට අඬන්නේ දෙවෙනි වේසේ ආස්වාදයක්. ඉතින් ඒක නිසා ඒක විඳවා විඳවා ආස්වාදනය කිරීම අර ප්‍රියමනාපදී පිනවා පිනවා ආස්වාදේ. තුන්වෙනි එක අදුක්කම සුඛං සංසන්දනය කරලා මන මන ආස්වාදනය කරනවා. මේ ආස්වාදනය කරන්නේ අර සිදු වූ අතීත සිද්ධියත් පදනම් කරගෙනයි. ඒ නිසා මේ අනාගතයක් සකස් කරගන්න උපකාර වෙන්නේ මේ පිනවා පිනවා ආස්වාදනය කිරීම කියන ආමිෂයත් විඳවා විඳවා ආස්වාදනය කිරීම කියන දේත් මන මන ආස්වාදනය කිරීම කියන ආමිෂ තුන. දැන් ආනපාන සති සමාධිය වඩනකොට අපි අර පිනවීම නවත්තනවා. අර විඳවීම නවත්තනවා. අර මැනීම නවතිනවා. ඒ අනුව අපිට දැන් අර සාමිසං වා සුඛං වෙනස් වෙලා නිරාමිසං වා සුඛං තත්වයටපත් වෙනවා. හිත ඉස්සෙල්ලා ආමිස සුවය වින්නේ අර පිනවා පිනවා. දැන් ආනපාන සති සමාධිය වඩනකොට අර පිනවා පිනවා ආමිසයටපත් වීම සංචේතනා පැවැත්වීම නවත්තනවා. ඒ අනුව ඒක ඒ සුඛය තියෙනවා. ඒ සුවයි හැබැයි ඒක නිරාමිසයි. දැන් ආමිස නැහැ. අර දුක තියෙනවා ඒක නිරාමිසයි දුක. අර අදුක්කම සුඛ ඉස්සෙල්ලා සාමිසයි දැන් නිරාමිසයි. ඒ අනුව ආනපාන සති සමාධිය නිවැරදිව කාය කායානුපස්සනාව නිවැරදිව වඩනකොට ආනපාන සති සමාධිය අර පිනවා පිනවා විඳවා විඳවා මන මන සංසන්දනය කිරීම නවත්තන. ඒ අනුව අර සුවය තියෙනවා ආමිස සුවයක් තියෙනවා. ආමිස නැහැ. නිරාමිසයි ඒ සුවය. නිරාමිසයි ඒ දුක්ඛය. නිරාමිසයි ඒ අදුක්කම අසුඛය. ඒ නිසා දැන් නිරාමිසයි. නිරාමිස සුව සුඛ දුක්ඛ අදුක්කම අසුඛ තියෙනවා. හැබැයි ආමිස නැහැ. මේ ආමිසය තමයි පැවැත්ම ඉදිරියට තල්ලු කරලා හඹාගෙන යන්න හේතු වුණේ. ඒ නිසා දැන් වේදනාව තියෙනවා. වේදනාව නිරාමිසයි. සුඛ වේදනාව තියෙනවා. සුඛ වේදනාව නිරාමිසයි. දුක් වේදනාව තියෙනවා. දුක් වේදනාව නිරාමිසයි. අදුක්කම සුඛ තියෙනවා. නිරාමිසයි. දැන් මනින්නේ පිනවා පිනවා විඳවා විඳවා මන මන කටයුතු කිරීම නවතිනවා. නවත්තනවා ආනපාන සති සමාධියේ කායගත සතිය පූර්ණය උනහම්. ඒ අනුව වේදනාසු වේදනානුපස්සී විහෙරති වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතෙන්දි නවත්තන්නේ ආමිෂය පමණයි. ඒ නිසා අර යම් අතීතේ සුවයක් වින්දා නම් ඒ සුවේ නිරාමිසයි. දුකක් වින්දා නම් ඒක නිරාමිසයි. අර යම් අපි අදුක්කම සුඛයක් වින්දා නම් ඒක නිරාමිසයි. නමුත් අර අපි ආනපාන සති සමාධිය නොවැඩු පෘථග්ජන පුද්ගලයන් හැටියට අපි ඒ ආමිෂ තත්වයටපත් උනේ අර සුඛය ඒ ආස්වාදය පිනවා පිනවා නැවත නැවත ආස්වාදනය කළා. හිතෙන් උපාදානය කරගන්න. ඒ වගේමයි විඳවා විඳවා අර තමන්ට ඇති වූ දුක විඳවා විඳවා හාර හාර අවුස අවුස ඒ දුක පාරව පාරව විඳා. ඒ වගේම සංසන්දනය කර කර මැන්න. ඒ පිනවා පිනවා විඳවා විඳවා මැන මැන කිරීමයි ආමිෂය. ඒකයි ආමිෂ සුවය. නමුත් දැන් එහෙම කිරීම නැවැත්තුව නිසා ආනපාන සති සමාධිය වඩනකොට අර තරහ දැන් කොච්චර ආවත් දැන් අපි තරහ ගන්න මෛත්‍රිය. ඒ නිසා ඒක නිරාමිෂ වුණා. ඒක ආමිෂයක් වෙන්නේ නැහැ. ඒ වගේම සියලු දේ. ඒ අනුව අර වේදනාසු වේදනා අනුපස්සී විහෙරති. අලුතෙන් අර පිනවා පිනවා විඳවා විඳවා අදුක්කම සුඛ හැටියට ආමිෂ සුඛ දුක්ඛ අදුක්කම සුඛ උරුම වෙන්නේ නැහැ. ඒ අනුව වේදනාසු වේදනානු පස්සී විහරති. ඒක අජ්‍යත්තංවා බහිද්ධවා එක දැන් අජ්‍යත්තංවා වේදනාසු පස්සී විහරති බහිද්ධවා වේදනානු පස්සී විහර. තමන්ගේ ඇතුළාන්තයටත් බාහිර ලෝකයටත් අර පිනවා පිනවා විඳවා විඳවා මැන මැන දැන් කටයුතු කිරීම නවත්වන ආනපාන සති සමාධිය නිවැරදිව වඩන පුද්ගලයා. ඒ නිසා තමන්ටත් යහපත් අනුන්ටත් ලෝකයටත් යහපත් එකයි වෙන්නේ. ඊළඟට චිත්තේ චිත්තානුපස්සනාවේදී වෙන්නේ මෙතෙක් අර වේදනාසු වේදනානුපස්සනාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි චිත්තේ චිත්තානුපස්සනාවේ දැනගන්න තියෙන වෙනසක් වෙනවා. දැන් ඉස්සෙල්ලා අර පිනවා පිනවා අපි කටයුතු කරන නිසා බික්කු සරාගං චිත්තන්ති පජානාති. දැන් සරාගී උනේ මොකද? රාග සහිත උනේ මොකද? පිනවා පිනවා. ඒ නිසා දැන් අපි පිනවා පිනවා කටයුතු කරන්නේ නැති නිසා ඒක අර නිරාමිස තත්වයට වුණාම දැන් බීත රාගං වා චිත්තං. දැන් පිනවන්නේ නැහැ. දැන් පිනවීම නැවැත්තුවාම ඒ සිතම බීත රාගං වා චිත්තං තත්වයටපත් වෙනවා. රාගෙන් තොර රාගයේ ඇති උනේ අර පිනවා පිනවා ආස්වාදනය කළා ආමිෂයක් කටියට පාත්වගෙන යන නිසා ගිය නිසා දැන් එකෙන් වෙන් වුණා. ඒ නිසා අර සරාගී සිත දැන් විතරාගී වුණා. අර විඳවා විඳවා තමා සදෝ සංවා චිත්තං උනේ. දැන් විඳවා විඳවා කටයුතු කිරීම නැවැත්තුනහම දැන් විත දෝ සංවා චිත්තං තත්වයට විනාශ වෙනවාපත් වෙනවා. ඒ වගේම ඉස්සෙල්ලා මෝහ සහිතයි සමෝහං අර අදුක්ක මාතු කර මැන මැන කටයුතු කළා. දැන් මැන මැන කටයුතු කිරීම නැවැත්තුවා. ඒ අනුව විත මෝහ සංවා චිත්තං තත්වයට වෙනස් වුණා. දැන් මේ හිත වෙනස් වෙනවා. මේ වෙනස් වෙන්නේ අර කාය කායනුපස්සනාව වඩනකොට, අර වේදනාසු වේදනානුපස්සනාව පූර්ණ වෙනකොට, අර පිනවා පිනවා විඳවා විඳවා මැන මැන කටයුතු කිරීම නැවැත්තුවාම අර මෙතෙක්කල් සරාගී සිට වීතරාගී වුණා, සදෝසී සිට වීත දෝසී වුණා, සමෝහී සිට මෝසහී සිට වීත මෝහී තත්ත්වයට පත් වුණා. ඉස්සෙල්ලා අර පිනවා පිනවා විඳවා විඳවා ආස්වාදනය ආමිෂසුවයක් වින්ද නිසා හිත අර සංකිට්ඨං වාචිත්තං සංකීර්ණ වූ විසුරුණු වූ විශ්වෝපේට පත් වූ හැමතැන දුවන වැරදි සිතක් සංකීට්ඨං වාචිත්තං. ඒ තත්ත්වය වෙනස් වෙලා වික්කිට්ඨං වාචිත්තං. දැන් වික්කිට්ඨ වික්කිට්ඨ කියන්නේ දැන් සංකීර්ණ නැහැ, දැන් දුවන්නේ නැහැ, දැන් ඒකාග්‍රතාවයට පත් වූ සිතක් බවට පත් වුණා. නියුණු සිතක් බවට පත්වන නියුණු සිත තමා වික්කිට්ඨං වාචිත්තං. අර මත්තුන රත්තුන දුවන සිත තමා සංකිට්ඨං. සං කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලුටු සිත, සංකීර්ණ වූ සිත සංකිට්ඨ. දැන් විත රාගී විත ද්වේෂී විත මෝහී නිසා වෙන් වූ සිතක්, ඒ දේවල් වලින් වෙන් වූ සිතක් වික්කිට්ඨං වාචිත්තං. ඉස්සෙල්ලා මහග්ගතං වාචිත්තං අර අස්මිමානෙන් නොයකුත් අර මානෙන් අතිමානෙන් උච්චමානෙන් සෙය්‍යමානෙන් සදිසිමානෙන් මහග්ගත වූ සිත. ඒ මහග්ගත වූ සිත දැන් අර මානෙන් මැනීම නැවැත්තුවාම අර තුන්වෙනි අවස්ථාවේ මැන මැන කටයුතු කිරීම දැන් නැවැත්තුවා. ඒ නිසා අර මහග්ගත සිත අමහග්ගතං වා චිත්තං දැන් මානෙන් නොමනින සිතක් බවට පත් වුණා. ඒ අනුව අමහග්ගතං වා චිත්තං තත්වයට පත් වෙනවා. ඊළඟට ඉස්සර සෞත්තරං වා චිත්තං අර සුගති ලෝක කාම ලෝකවල උපදින්නට කැමති වුණ අර දෙව් මිනිස් සැප රජ සැප බ්‍රහ්ම සැප සිතු සැප ලබන්නට කැමති වූ සිත සෞත්තරං වා චිත්තං. පැවැත්ම තුළම මේ යම් සුගතියක අර තත්ත්වයට පත්වෙන්න ඕන කැමති වූ සිත සෞත්තරං වා චිත්තං. දැන් ඒ දිව් සැප රජ සැප බ්‍රහ්ම සැපත් වැරදි බව තේරුම් අරගත්තහම ඒ සිත අනුත්තරං වා චිත්තං, එතෙර වෙන සිතක් බව, මේ ලෝකයෙන් එතෙර විය යුතුයි කියන සිත අනුත්තරං වා චිත්තං බවට පත් වුණා. ඉස්සර දිව් සැප රජ සැප විඳින සිත සෞත්තරං වා චිත්තං. ඊළඟට සමාහිතං වා චිත්තං. ඉස්සෙල්ලා සිත සමතයටපත් කර ගැනීමටම පමණයි කටයුතු කළේ. සමාහිතං වා චිත්තං. දැන් ඒ සමාහිත තත්වය ප්‍රමාණවත් නොවන බව තේරුම් අරගෙන මේ මුල් උදුරා දමන්නට ඕන හිත රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා දමන්නට ඕන කියන තේරුම් ගත්තාම ඒක අසමාහිතං වා චිත්තං තත්වයට පත් වුණා. ඒ වගේම අවසාන වශයෙන් විමුත්තං වා චිත්තං, වෙන්කර කර මිදී නිදහස් වෙන්නට කටයුතු කළා. දැන් වෙන් කරලා ඉවරයි, මිදී නිදහස් වෙලා ඉවරයි. වෙන් කරන්න දෙයක් නැහැ, මිදී නිදහස් වෙන්න දෙයක් නැහැ. සියලු දෙයින් මිදී නිදහස් වූ සිත අවිමුත්තං වා චිත්තං. මේ පියවර 8ක් තුල මේ සිත නිවනට උපකාර වන ආකාරයට පිරිසිදු වෙන ආකාරය. ඒක නිසා මේකට කරන්න ඕන එකම දෙයයි අර ආනපාන සති සමාධිය නිවැරදිව වැඩිමයි. ආනපාන සති සමාධිය නිවැරදිව වඩනකොට අර වේදනාසු වේදනානුපස්සනාව සිදු වෙනවා, චිත්තේ චිත්තානුපස්සනාව සිදු වෙනවා, ඒ අනුව ධම්මේසු ධම්මානුපස්සනාවත් සිදු වෙනවා. ඒක හෙට. මොකද ධම්මේසු ධම්මානුපස්සනාවේ පබ්බ පහක් තියෙනවා කියන්න බලවත් දේවල්. ඒකේ හුඟක් තියෙනවා කියන්නේ ඒකින්ද එක පාටම කියන්න අමාරුයි. ඒකින්ද ටිකක් අපි හෙටට කල් දාමු. මොකද ඒකත් පැයක්වත් කියන්න වෙනවා. දැන් මං හිතන්නේ කාටත් තේරෙන්න ඇති ටිකක් දුරට, හෙට වෙනකොට මේක පූර්ණ වෙයි. අපි මෙතෙක් කලක් කරේ මොකද්ද කරන්න තියෙන දේ? ඔය කලේ කල නොකල යුතු දෙයක්ද? ඔය කර කර උලන් ඇද ඇද පිට කර කර බඩ පිම්බීම හැකිල බලවල අර වමනේ වගේ බලු වමනේ බල බල අර මේ සක්මන් කරනකොට උස්සනවා ගස්සනවා පද්දනවා තියෙනවා කර කර ඔයන් මේ කෙලෙස් මුල් ඉදිරුවද? නෑ. කොහොමද කෙලෙස් මුල් උදුරන්න පුළුවන් වෙන්නේ? කෙලෙස් මුල් උදුරන්න නම් මේ අලෝභාදේ සාමෝහ තේරුම් ගන්නත් ඕන. ඒ වගේම රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ කියන මුල් තුන උදුරන්නත් ඕන. මුල් තුන උදුරන්න පුළුවන් වෙන්නේ නිබ්බිදා කියන තත්වයටපත් වුණා. නිබ්බිදා කියන තත්වය මුල් තුන උදුරා තමන්නට සුදුසු වූ තත්වය. තමන්ගේ හිතේ ඇති වෙන්නේ. ඔය කොහෙද මොය මුල් තුන තියෙන්නේ? මුල් වැහගෙන තියෙන්නේ කොහෙද? දැන් තමන්ගේ මුල් තුන අනුන්ගේ මුල් තුනත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්ද? බෑ. තමන්ගේ මුල් තුන එකක්, අනුන්ගේ මුල් තුන තවත් එකක්. ඒකයි බුදුහාමුදුරුවෝ මේ වගේ මේ හැම කෙනෙකුටම පොදුවේ මේ වගේ දර්ශනාවක් කළේ. හැබැයි ආනපාන සති සමාධිය කාටත් පොදුයි, කොතැනටත් පොදුයි, මොන ධර්මතාවයටත්, මොන අවස්ථාවටත්, මොන වයසටත් ආනපාන සති සමාධිය එකයි. ඒක පොදුයි. ඒක විවිධයි. හැබැයි දැන් මෙත්තානුසතිය තියෙන්නේ ආනපාන සති සමාධිය, අසුභානුසතිය තියෙන්නේ ආනපාන සති සමාධිය, මරණානුසතිය, බුද්ධානුසතිය, චාගානුසතිය, දෝතානුසතිය සියලු තැන්වල පූර්ණ වෙන්නේ මොකද්ද? ආනපාන සති සමාධිය. ආනපාන සති සමාධිය වඩනවා නම් ඒ සියලු දේ පූර්ණ. ඒක නිසා මේ බුද්ධ දේශනාවේ එක භාවනාම ක්‍රමයයි තියෙන්නේ, දෙකක් නැහැ. ඒ එකම ධර්මය මොකද්ද කියලා මෙතන තියෙනවා මේ පොතේ 40 වෙනි පිටේ වෙන්න ඕන. ඔව්, 40 පිට පෙරලන්නකො. 40 පිටේ 40 වෙනි පිටේ තියෙනවා ဒုတိය බික්කු සුත්තම්. බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා කායගත සති වර්ගයේ දේශනා කරලා සූත්‍ර ධර්ම 599ක් දේශනා කරලා කිව්වා. ඒක ධම්මෝ භාවිතෝ බහුලීගතෝ, මේවා වෙනවා කියලා මේ යහපත් ප්‍රතිඵල ලැබෙනවා කියලා මඟපල් ලැබෙනවා ධ්‍යාන ලැබෙනවා අභිඥා ලැබෙනවා මෙහෙම වෙනවා කියලා. එහෙම කිව්වට අර භික්ෂුන්ට මේක ඉච්චර තේරුම් ගන්න අමාරු වුණා අපහසු වුණා. අදත් ඒක එහෙම තමයි. ඒ ගමන භික්ෂුන් ගිහිල්ලා ඇහුවා බුදුහාමුදුරුවන්ගෙන් මොකද්ද මේ ඒක ධර්මය කියලා. මේ ද්විතීයික භික්ෂු සූත්‍රයේ ඔක්කොම සම්පූර්ණයෙන්ම මෙතන අපි සටහන් කළා නැහැ. අවශ්‍ය කාරණේ කොටස විතරයි ද්විතීයික භික්ෂු සූත්‍රයේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ ගමන බුදුහාමුදුරුවෝ කිව්වා කතමෝච භික්කවේ ඒක ධම්මෝ භාවිතා බහුලීකතෝ චත්තාරෝ ධම්මේ පරිපූර්ණ. ධර්මයන් හතරක් පරිපූර්ණ වෙනවා ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ. ඒ වගේම ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ ධම්මේ පරිපූර්ණතු. ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ සත්ත්‍ව ධම්මේ පරිපූර්ණ. ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ ද්වින්නම් පලානං අධිගතා හෝත විද්‍යා විමුක්ති පරිපූර්ණ. මේම බුදුහාමුදුරුවෝ කියලා ඊට පස්සේ අහනවා මොකද්ද මේ ඒක ධර්මයේ කියලා. බුදුහාමුදුරුවෝ පිළිතුරු දෙනවා කතං භාවිතාච භික්කවේ මේක ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ බාහුලා භාවිතා බහු. ආනපාන සති සමාධිය තමයි. එතකොට ආනපාන සති සමාධිය කියන්නේ උලං ඇදීම් පිට කිරීමද? ඒක කියලා ගත්තොත් හරියයිද? නෑ. ආනපාන සති සමාධිය කියන්නේ අස්ස පස්ස. අස්සාස පස්සාස. අස්ස පස්ස. අස්ස පස්ස කියන්නේ අර හොඳදේ අර උදේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ දේශනා කරපු කුසල ධර්මය වඩා වර්ධනය වෙන දේ අස්ස, අකුසලේ ධර්මය පරිහානියට පත්වන දේත් අස්ස පස්ස. දෙකම සිද්ධ වෙනවා. ඒක නිසා ඒ අස්ස පස්ස වැරදියට කළොත් අකුසලේ වඩා වර්ධනය වෙනවා, කුසලේ පරිහානියට පත් වෙනවා. අස්ස පස්ස හරියට කළොත් කුසලේ වඩා වර්ධනය වෙනවා, අකුසලය පරිහානියට පත්. ඒක නිසා බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා මේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ සත්තබොජ්ජංගේ පරිපූර්ණති. මේක මේ ආනපානසති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතා බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණතු සත්තබොජ්ජංගේ පරිපූර්ණතු. ඒ වගේම ද්වින්නම් පලානං අධිගතා හෝති. මේ මාර්ගඵල සියල්ල ප්‍රඥා විමුක්තිය සියල්ල පූර්ණ වෙන්නේ එකම ධර්මයයි තියෙන්නේ. ඒ එකම ධර්මය තමයි ආනපාන සති සමාධි භාවිතේ බහුලීගත. දිගටම බහුලව භාවිතා කරන්න ඕනේ. කවුද ඒකට මේකට කරන්න ඕනේ? කවුද? තමන්. කාගේ හිතට එනේවද මේ කරන්න ඕනේ? තමන්ගේ. අනුන්ගේ මේ අහගෙන යන ගුණ ගොඩවල් නෙමෙයි. දැන් සියලු මිනිස්සු ඒ වෙනුවට කරන්න මොකෝ? අනුන්ගේ ඒවා කරගහගෙන අහගෙන යන ගුණ කරගහගෙන කනෝ කනෝ කියලා අහගෙන යන නයි කරගහ කරේ දාගෙන දඟලනවා. අහගෙන යන ගුණ සාගමගේ සාක්කුවේ දාගෙන දැන් ගඳ ගහනවා කියනවා, ගුණ වුණා කියනවා, කැතයි කියනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන්ගේ මේ ඇහැට කන්නට නාසයට දිවට කයට මනට අරමුණු වන වැරදිදේ අත්තරීම පස්ස, ඒ වෙනුවට හරිදේ භාවිතයට ගැනීම අස්ස. රාගය වැරදිදයකි, ද්වේෂය වැරදිදයකි, මානය මෝහය වැරදිදයකි. ඒ වැරදිදේ අයින් කරන්න, ද්වේෂය අයින් වැරදි අයින් කරන්න මෙත්තානුස්සතිය, රාගයේ වැරදිදේ අයින් කරන්න අසුභානුස්සතිය, මානය මෝහයේ වැරදිදේ අයින් කරන්න මරණානුස්සතිය. ඒ අනුව බුද්ධානුස්සතිය, බව උදුරාගමන අනුස්සතිය, නිබ්බිධානු පස්සනාව පූර්ණ වෙනවා. එකයි බුද්ධ දේශනාව. එකයි තේරුම. මේකට මේ මහා ලොකු මාගදී වචන ඕනෙත් නෑ. දැන් මට සමහරු ඇවිල්ල කියනවා මෙවා ටිකක් බරපතලයි, මාගදී වචනවල අර්ථය තේරෙන්නේ නෑ. ඒවැන් වැඩක් නෑ. වැඩේ තියෙන්නේ එකම වැඩයි, තමන්ගේ හිතට අරමුණු වෙන ආරම්මණය. හරියට පජානාති. හරියටම මේ පජානාති කියන වචනේ නම් තේරුම් ගන්න ඕන. තමන්ගේ ඇහෙන් රූපයක් බැලුවහම එතනට තදූපයන් පටිච්ච වුණොත් තමන්ගේ හිතේ ඇතිවන වෙනස හොඳ පැත්තටද නරක පැත්තටද යන්නේ කියන එක නිවැරදිව දැන ගැනීම පජානා. දැන ගැනීම නෙමේ ඇතිවන වෙනස නිවැරදිව දැන ගැනීමයි පජානා. නැතිවන වෙනස නිවැරදිව දැනගන්න බැරි නම් ඒ පුද්ගලයා නප්පජානා. ඒ පුද්ගලයාට නිවනක් නැහැ. ඒ පුද්ගලයාට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමන් දැන් ඇහැ කන් නාසය දිවකය මන පාවිච්චි කරනකොට ඒ පාවිච්චි කිරීම නිසා තමන් තුළ යම් වේගයක් වේදනාවක් ආවේගයක් එකතකින් එන්න පුළුවන්. ඒ වේගය වේදනාව ආවේගය එනවා නම් ඒක දැවිල්ලක් තැවිල්ලක් පිච්චිල්ලක් බීතියක් පීඩනයක් මේ වගේ දේවල් වලට මුල් වෙනවා. කම්පනයක් චලනයක් බීතියක් පීඩනයකට මුල් වෙනවා. ඒ වගේම ඒ ඇහෙන් බලන දේ කණෙන් අහන දේට අනුව නිවීමක් මිදීමක් විමුක්තියක් වෙනවනම් ඒකත් දැනගන්න ඕනේ. ඒකත් පජානාවක්. ඒක ආසේවිතාවේ භාවිතාවේ බහුලී කතාවේ අර පීඩනයක් බීතියක් කම්පනයක් චලනයක් බයක් වෙනදී වහාම වෙනස් කරලා ඒ වෙනුවට අර නිවීමක් මිදීමක් විමුක්තියක් වෙනදී අපි භාවිතා කරන්න දැනගන්න ඕන පුරුදු වෙන්න ඕන. ඒක තමයි අනු ආනපාන සති සමාධි වෙන මොකක්වත් නෙමෙයි. ඒක තමයි අස්සපස්. මේ දෙක තමයි තීරුම් ගන්න. වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඕන ඉරියව්වක ඕන වැඩක් කරන්න පුළුවන්. මේ ගල් රූපයක් වගේ එක තැනක ඉඳලා ඔය ආනපාන සති සමාධි ඔය මම කියන එක ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක කරන්න බෑ. අපි සුමානයක් හිටියත් නැගිටින්නේ නැද්ද කන්ද? බොන්න වැසිකිලියක් නැද්ද? කැටිකිලියක් නැද්ද? ඒවා කරන්න ඕන. නැගිටින්න ඕන, යන්න ඕන, එන්න ඕන, කන්න ඕන, බොන්න ඕන, උයන්න ඕන, මේ ඔක්කොම කර. මේ ඔක්කොම කරන ගමන් ගීයකටත් පැවිද්දෙකුටත් මේ ආනපාන සති සමාධිය මේ ක්‍රමය වඩන්න පුළුවන්. ප්‍රායෝගිකයි ජීවිතේට ඕනෙ වෙලාවකට මේක පාවිච්චි කරන්න පුළුවන්. වචන්නවා, ටිටෝවා, සයනවා, නිසින්නවා, ආලෝකිතේ, විලෝකිතේ, සම්ජිතේ, පස හරිතේ, සංඝාටිපත්ති චීවර ධාරණේ, ගතේ චින්නේ, කාතේ ජාගරිතේ, තුන්හි භාවේ ඕනෙ වෙලාවක පුළුවන්කම තියෙනවා. මේක වැරදි දෙයක් හිතට ආවොත් අයින් කරන්න. ඒ වෙනුවට එතෙන්ට හරි දෙය ගන්න. ඒකයි ආනපාන සති සමාධි වෙන මොකක්වත් නෙමෙයි.
අවසරයි ස්වාමීන් වහන්ස. යුග නන්දව ආනපාන සති භාවනාව.
යුග නද්ද කියන්නේ, යුග කියන්නේ දෙක. සමත විපස්සනා දෙක එකටම එක සමගාමීව අනුපස්සනා කිරීම. ඒ කියන්නේ සමත විපස්සනා. සමතයට අයිති වෙන්නේ මෙත්තානුසති, අසුභානුසති. විපස්සනාවට අයිති වෙන්නේ මරණානුසති, බුද්ධානුසති. මේ හතරම එකටම අපිට තරහක් ආපු වෙලාවට වහාම මෙත්තානුසතිය අරගෙන සමතයටපත් කළා, මරණානුසතියෙන් නිච්ච සුඛාත් අයින් කළා, නිබ්බිදා බුද්ධානුසතියට යන්න ඕන. ඒක යුගනත්ත. ඒක වෙන වෙනම භාවනා කිරීමක් නෙමේ. ඒ එක මොහොතක එක විනාඩියකින් මේක කළ හැකි. ඒ වගේම ප්‍රිය දෙයට ඇලෙන රාගයක් ආවනම් අසුභානුස්සතිය වඩලා මරණානුස්සතිය වඩලා බුද්ධානුස්සතිය නිබ්බිදා වෙන්න ඕන. ඒකත් යුගනත්තයි. ඒ දෙකම කරනවා නම් යුගනත්තයි. ඒක වෙන්වෙන්කව කරනවා නම් මෙත්තානුස්සතිය විතරක් වඩනවා නම් ඒක එකයි. යුගනද්ද වෙන්නේ.
ඔබ වහන්සේ දීර්ඝාෂණය.
ගරු රහතුන් වහන්සේ, වහන්සේගෙන් අවසරයි. මේ ධම්මචක්කුම් උදපාදි වෙන ධම්මැස පෑදෙනවා කියන අවස්ථාව සහ යම්කිසි පුද්ගලෙක් තමගේ ධම්මැස පෑදිලා තියෙනවද කියලා කොහොමද තමන් තුලින් දැනගන්නේ?
ධම්මැස පෑදිලා නම් හේතුඵල ධම්මයට බහගලපා බලා නවිනේට සසඳන්න පුළුවන්. තමන්ටම තේරෙනවා තමන් කරන කියන දේෙන් තමන්ට උරුම වන දේ සහ තමන් නිවෙනවද, මිදෙනවද, රත් වෙනවද, වත් වෙනවද. එහෙමනම් ධම්මැස පෑවුණා. තමන් කරන දේෙන් තමන්ට උරුම වන ප්‍රතිඵලය තමන්ට දක ගන්න, දැනගන්න, තේරුම් ගන්න බැරි නම් ධම්මැස වැහිලා අන්ධ වෙලා පොට්ට වෙලා. ඉතින් ඒක නිසා තමන් යමක් කරනකොට ඒකෙන් තමන්ට උරුම වන්නේ මොකද්ද, මොන වගේ ප්‍රතිඵලයක්ද කියන එක දකින්න පුළුවන් නම් ධම්මචක්කුම් උදපාද. ඒක බලන්න බැරි නම්, දකින්න බැරි නම්, තේරුම් ගන්න බැරි නම් ඒ පුද්ගලයා මෝහයෙන් අන්ධ වෙච්ච, මොට්ට වෙච්ච, ඒ අර ප්‍රිය දෙයට අන්තවාදී අන්තගාමී ලෙස ඇලිලා ඇමට අහු වුණාම විතරයි දන්නේ. ඇමට දැක්කහම ඇමට අහු වෙන බව දකින්න ඕන. තේරුණාද? මේ ඇම කන්න හොඳ නැහැ. අර මාළුවා ඇම දකිනවා, ඇමට ලොබ වෙනවා, ඇම කනවා, ඇමට අහු වෙනවා. දැන් අපි ඇම දකිනවා. ඇම තමයි මේ ලෝකේ ඔක්කොම තියෙන්නේ. මොනවාද? අපිව අර කුලප්පු කරමන, අපිව විශ්වෝප කරමන, අපිව ආස්වාදයෙන් මේවා කරන ඇම් තියෙන්නේ ඔක්කොම. ඇහැට ගන්නට නාසයට දිවට ගන්නට ඒව තමයි අපි ප්‍රිය මන අප දෙ මිහිරි දෙ කියලා හිතන්නේ. ඒ ඇම අස්සේ අර කොක්කක් විලි කොක්කක් අහු වෙන උගුලක් තියෙන බව දැක්කොත් අන්න දහම්මැස පෑදුන. ඒක දකින්න තාක්කල් මේක ඒක තමයි කිව්වේ සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. මේක තේරුම් ගන්න ඕන. තේරුම් ගත්ත ගමන් දහම්මැස පෑදුන.
ඔබන්සෙට දීර්ඝයි.
ඔව් නෙක්කම් වෙන්න පුළුවන් එතකොට. දැන් මේක ධම්මචක්කුන් උදපාදි වුණාම ඥානං උදපාදි වෙනවා. එතකන් ඥානං උදපාදි වෙන්න බෑ. ඥානං උදපාදි වුණාම පඤ්ඤා උදපාදි වෙන්න පුළුවන්. පඤ්ඤා උදපාදි වුණාම විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි. දැන් මේක තව ධම්මචක්කපවත්තන සූත්‍රයේ තව එකක් තියෙනවා. දැන් ධම්මචක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝකෝ උදපාදි එක එකක්. තව එකක් තියෙනවා. චක්කු කරණි, ඥාන කරණි, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය. මේකේ තියෙන්නේ ඕකමයි. චක්කු කරණීය වෙන්න ඕනේ ඉස්සෙල්ලා. චක්කු කරණීය කිව්වේ මේ අපේ ඇහැ නෙමෙයි, දහම්මැස. දහම්මැස අපි ක්‍රියාත්මක කරන්න ඕන. සංවත් අව අන්ත කරනවා. දැන් එතන තියෙන සංවත් අන්තී කියනවා, සංවත් තී කියනවා, දෙකක් තියෙනවා. සංවත් දිගටම පවත්වාගෙන යනවා නම් සංවත් තී, සංවත් අන්තී කරනවා නම් සංවත් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පවත්වාගෙන ඉවත අන්ත කරනවා අවසන්. දැන් මහා දැන් ඔය අපි දැන් කියනවා තව වචනයක්. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා කම්මන්ති මේක දැන් පරිවර්තනය කියලා තියෙනවා. හොඳ කර්මාන්ත යහප කර්මාන්ත නෙමෙයි මේ කියන්නේ, කම්ම අන්ත කරනවා. කම්ම අන්ත දැන් හැමතැනම අන්තී අන්ත කියනවා නම් අවසන් කිරීම. තේරුණාද? කම්ම අන්ත කිරීමයි මේකේ වචනේ. ඒ වගේම සංවත අන්ත කිරීමයි මේක. දැන් හුඟක් තැන්වල තියෙනවා අන්ත කියන එක. දැන් නමුත් ඕක පරිවර්තකයෝ කිසිතයක් පරිවර්තනය කරලා නැත.
අවසරයි.
ධම්ම චක්කුන් උදපාදි වෙන්න ඕන, එක්ක චක්ක කරණී වෙන්න ඕන.
අවසරයි.
දැන් මේ දවස් හතේම බණ ඇහිමෙන් වෙන්නේ චක්කු කරණී, ඥාන කරණී වෙන එක. ඊට පස්සේ තමන් අර මේ ආනපාන සති සමාධිය දැනගෙන කරනකොට අර ඥාන කරණී, ඊට පස්සේ උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත්තන්ති වෙනකන් යනවා. කරගෙන යනකොට
අවසරයි ගරු රහතුන් වහන්සේ. දැන් ඝන සංඥාවකින් බලනකොට ඒ ඇතිවන తත්වය ප්‍රහාණය කරගන්න අපි පටිකුල මනසිකාරය යොදනවා.
පටිකුල මනසිකාරය විතරක් නෙමෙයි ඝන සංඥාවෙන් මිදෙන්න පටිකුලක මනසිකාරය, ධාතු මනසිකාරය, නවසියෝතික මනසිකාරය තුනම උපකාර වෙනවා. ඒක වගේම.
එතකොට මේ දුව සංඥාව
ඒ දෙකම ඉවත් වෙනවා. ඝන සංඥාවයි දුව සංඥාවයි නිත්‍ය සුඛාර්ථ සංඥාවයි තුනම ඉවත් වෙනවා. පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීයුතික මනසිකාරය නිවැරදිව දැනගත්තා. එතෙන්දිත් වෙන්නේ ආනපාන. නිත්‍ය සුඛාර්ථ ඉවත් වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුපස්සනා කරන්න පුළුවන්.
දුව සංඥාව කියන එක අපහැදිලි මට පොඩ්ඩක්.
ඔව්, දුව සංඥාව කියන්නේ අපි දැන් හිතාගෙන ඉන්න මේ හේතුඵල පරම්පරාවක් තමයි මේ සියලු දෙයට හේතුව කියන්නේ. දුවගෙන යනවා, දේවගෙන් යනවා, හේතුඵල පරම්පරාව. දුව අද්දුව විරුද්ධ වචනේ මොකද්ද?
අද්දුව.
ඒක නිසා දැන් පුතග්ජන පුද්ගලයෝ හිතන්නේ මේ හේතුඵල පරම්පරාවක් යනවා. කර්මය, කර්මය කියලා අපි කියන්නේ දැන් සිංහල භාෂාව. ඔය කර්මෙටනේ ඕක සිද්ධ වුණා. අන්න ඒක තමයි දුව සංඥා.
එහෙමයි.
අර ඝන සංඥාව අපි මේ සත්වයේ පුද්ගලයේ කැටියට නිච්චතේ, සුඛතේ, අත්තතේ දානවා. ඒ වගේම අර අපි ඔය බාහිර බලවේගයකට දෙන එකක් දුව සංඥා. වර්ධින එක. දෙයෝ මේ දෙක කරලා දෙන්නේ. කරුමේ මේක දෙය කරලා. ඒක තමයි දුව සංඥා.
මේ තව තියෙන පොඩි ගැටලුවක් මේ අපේ ආස්වාදයේ විඳීමේ කැමැත්ත තියෙනවනේ.
ඔව්.
එතකොට ඒක අපි නිබ්බිදා කරගන්න අවශ්‍යයිනේ. නිබ්බිදා කරගන්නකොට මේ අපි එකට මේ ඒක නිබ්බිදා කරගන්නේ කොහොමද? අභිනන්දනේ
නෑ. ආස්වාදේ ආදීනම මෙනෙහි කරන්න පුළුවන් වෙනවා.
ආදීනම මෙනෙහි කිරීමෙන්
ආදීනම තමයි අර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. අපි අර ආස්වාදේ ආදීනම දැන් අර මාළුවා හැම ආස්වාදයක්. ඒ මාළුවට විලීකොක්ක දැක්කේ නැත්නම් ආදීනම දකින්න බෑ. විලීකොක්ක තියෙන බව හිතන්න පුළුවන් නම් ආදීනම දකින්න. ඒ අනුව ආස්වාදේ අත්තරිනවද නැද්ද? චන්ද්‍රාග ප්‍රාණෙන් චන්ද්‍රාග විරාගෙන් චන්ද්‍රාග ප්‍රාණෙන් ඉවත් වෙලා ආස්වාදේ නොලබ ආදීනවෙන් මිදෙනවා. නිස්සරණයටපත් වෙනවා.
එතකොට තව තියෙන පොඩි එකක් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය මේට සම්හාර මම අහලත් තියෙනවා මේ පොත්වලත් දැකලා තියෙනවා මේ ශරීරය කියලා ගත්තම හරියද මේ කය
මොකද්ද
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය ශරීරය කියලා
ඔව් එතකොට මම කියලා ගත්තොත් ශරීරයම තමයි මේ මම කියලා ගත්ත කොටසේ තියෙන රූප කොටසයි වේදනා සංඥා සංකාර විඥාන කොටස් පහමයි මම පවත්වගෙන යනවා නම් ඒ පහ තියෙනවා
මේ රූප කියපහම අර
හැබැයි දැන් ඔය මහත්යයට තේරිලා නැත්තේ පංචස්කන්ධ උපාදානයයි පංචස්කන්ධයයි දෙක වෙන් කරලා තේරුම් ගන්න
ඕන.
පංචස්කන්ධ උපාදානයයි වරද පංචස්කන්ධයේ වරදක් නැහැ.
එහෙමයි.
ඒක උපාදානයයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කිව්වා මිසක් පංචස්කන්ධා දුක්ඛා කියලා බුදුහාමුදුරුව කොහෙවත් කියලා නැහැ.
එහෙමයි. තේරෙනවා
කොටස් පහක් තියෙනවා මේකේ දැන් අපි මේ කෝල්ප් එක ගත්තොත් මේකේ කොටස් පහක් තියෙනවද නැද්ද
තියෙනවා
මේ කොටස් පහ මම උපාදානය කරගත්තොත් මගේ කෝප්පේ මට ඕන විදිහට මගේ කැමැත්ත අනුව පවත්වන්න පුළුවන් වැටිලා බිඳුනා
එහෙම මට තියෙන ප්‍රශ්නේ ගැටලුව අර මේ රූපකේ පහම සද්ද රූප සෝත රූප
චක්කු රූප මම කිව්වනේ යම් රූපේ කිව්වොත් 160 ගණනක් ආකාර වූ රූප යම් රූප. ඇහෙන් දකින රූප විතරක් නෙමෙයි. කනෙන් අහන ශබ්ද රූප, නාසයෙන් එන ගඳ සුවඳ රූප, දිවට එන රස රූප, කයට එන පහස, මනසට එන ධම්ම හයක් තියෙනවා. දොරවල් හයෙන් මේනවා රූප. ඒ රූප ප්‍රිය රූප, අප්‍රිය රූප, දුක්ඛ මාසුක තුනක් තියෙනවා. ඒ රූප ප්‍රිය රූප, අප්‍රිය රූප, දුක්ඛ මාසුක තුනක් තියෙනවා. නැවත අතීත රූප වර්තමාන රූප අනාගත රූප දුර රූප ළඟ රූප සියුම් රූප ඝන රූප හීන රූප ප්‍රණීත රූප අජ්ජත්තික රූප බාහිර රූප 11 ඒ සියලු දේ සබ්බං රූපං සියලු දේ අපි කුලප්පු කරවන අලවන ගැටවන මේ සියලු දේට උපකාර වෙන ඔය අතීත රූප අර අතීත රූප සියලු දේ මොනවද දීගම් අර වර්තමාන රූප වුණාද රස්සං මේක තේරුම් ගන්න ඕනේ ඔය රස්සං වාදීගම් වා දැන් කිව්වේ මොකද දිග හුස්ම කෙටි හුස්ම කියලා ටිකිරිට එකේ පරිවර්තනය කොයිතරම් බලන්නකෝ කොයිතරම් විනාශයක්ද කරලා තියෙන්නේ කියලා මේ සබ්බන් රූපං කිව්වහම තේරුම් ගන්න ඕනේ මේ අපි මේ ජීවත් වෙන්නේ සියලු දෙනා රූප උරා බීලා ඔය සබ්බන් රූපං උරා බොනවා සියලුම පෘථග්ජන පුද්ගලයෝ දන්නේ නැතුව තේරුම් ගන්න නැතුව මේ පැයක් දෙකක් තුලත් ওই සම්බන් රූපං උරා බොනවා
එතකොට
දුක්ඛ කිව්වොත් දැන් මෙතන වචන තුනක් තියෙනවා දුක කිව්වොත් දෙක දැන් අංගුත්තර නිකායේ එක නිපාතයට පස්සේ තියෙන මොකද්ද දුක දෙක කියන දෙවෙනි වේසේ දුක්ඛ දුක්ඛේ දුක්ඛක්ඛය වචන හතර දුක්ඛක්ඛය තමයි අපි මේ කරන්න ඕන දුක කපා දාන්න නම් අපි අර සැප කපා දාන්න ඒකයි වැඩි ඒකනේ දුක්ඛේ ඥානං වුණොත් දුක්ඛ අනුපස්සනා කළ සුඛ පජහති කරන්න. එතකොට දුක්ඛක්ඛය නොකර සුඛ කපා දාන්න බෑ. දැන් මේක මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය දුක පිළිබඳව දේශනා කරපු දෙයක් නෙමෙයි. දුකට හේතුව පිළිබඳව සියලු කටයුතු දේශනා කරලා තියෙනවා. දුකට හේතුව මොකද්ද? ප්‍රිය අප්‍රිය අදුක්කම අසුක. අප්‍රිය මනාප අමනාප මනාප අමනාප. ප්‍රිය අප්‍රිය ප්‍රිය අප්‍රිය. ඒකයි දුකට හේතුව. එතකොට හේතු අයින් කළොත් අපි සැප අයින් කරනවා, දුක කියන ඵලයේ උරුම වෙන්නේ නැහැ. දැන් ත්‍රිපිටකයේ තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අපියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛා සංකිට්ඨේන පංච උපාදාන දුක්ඛන්දා දුක්ඛා. මේක දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ විග්‍රහය. මේකේ මේ විග්‍රහය තියෙන්නේ දැන් සිංහලට පරිවර්තනය කරලා තියෙන ත්‍රිපිටකයේ කියන්නේ ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියන්ගෙන් එකතු වීම දුකයි. ඒක නෙමේ බුදුහාමුදුරුව දේශනා කළේ. මේක ජාති පි පියන වටක් තියෙනවා, පියන අටම අයින් කළා. ජාති දුක්කට පත් වෙන්නේ ප්‍රිය හෝ අප්‍රිය නිසා. අපි මරණය ගමුකෝ. මරණය කියන එක අපිට දුකක් වෙන්නේ නැහැ ප්‍රිය අප්‍රිය නැන්න. දැන් ප්‍රභාකරන් අප්‍රිය නිසා අපි රතිඤ්ඤ ගැහුවා, අප්පුඩි ගැහුවා, පෙරහරවල් ගියා, කිරිපත් ගැහුවා. එහෙනම් මරණය දුකද? මරණය දුක වෙන්නේ අපි ප්‍රිය පුද්ගලයෙක් මරණයටපත් වුන ප්‍රිය කියන හේතුව නිසායි මරණය දුක වෙන්නේ. තේරුණාද? ඒ අපි අපේ මිමයි මැනීම. අපි ඒ පුද්ගලයා ප්‍රිය. අපිට ප්‍රිය පුද්ගලයෙක් මැරුණොත් දුකයි. අපිට ප්‍රිය පුද්ගලයෙක් උපදුනොත් ජාති ප්‍රියයි, දුක් සැපයි. අපි දැන් බලාපොරොත්තු වෙනවා අම්මා කෙනෙක් හොඳ ලස්සන ප්‍රිය මනාප දරුවෙක් හම්බුවේ කියලා. ඒකනේ බලාපොරොත්තුව. දැන් බැරි වෙලාවත් මේ යක්ෂ පැටියෙක් වගේ, යක්ෂ රූපයක් වගේ විරූපී දරුවෙක් හම්බුණා, මොකද වෙන්නේ? අර ජාතිපි දුක්ඛ. ඈ අර විඟන්නට තුවාලේ ප්‍රියයි. විඟන්නට තුවාලේ නැති වුණොත් ව්‍යාධිපි දුක්ඛ. ඒ වගේම මේ ජාති ජරා මරණ හතරම ප්‍රිය නිසායි අපිට දුක උරුම වෙන්නේ. ඒක අප්‍රිය බවට පත් වෙන නිසායි දුක වෙන්නේ. තේරුණාද? ප්‍රියදේ හැමදාම ඒ කාලයට නිච්චසේ සුඛසේ අත්තසේ ප්‍රියමනාපසේ තේරෙන්නේ නැහැ. සබ්බේ මේ පියේ හිමනාපේ නානා භාවෝ විනාබ. ඒ අනුව අපි ප්‍රියයි කියලා යමක් උපාදානය කරගත්තා නම් අවසන් වෙන්නේ අප්‍රිය කියන දුකෙන්. මේකයි බුදුහාමුදුරුවෝ මේ චතුරාර්ය සත්‍ය දේශනා කළේ. ඒ නිසා අපි කළගත යුත්තේ පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති. පිරි අපිරි දෙකම සිඳලා උපේක්ඛාසිතෙන් යමක් දෙස බලන්න මනින්න පුරුදු වෙන්න ඕන, ඉගෙන ගන්න. ඒකයි මේකේ තියෙන තේරුම. එතකොට චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය, පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති. සමුදය ආර්ය සත්‍ය අර ප්‍රිය අප්‍රිය දෙකම අපි ඉවත් කළා. පහතබ්බංච පහීනං පහියා යන්ති. නිරෝධ සත්‍ය භාවේතබ්බංච භාවිතං භාවිතා තන්ති. නිරෝධගාමිනී සච්චිකා තබ්බංච සච්චින් කරෝති සච්චිකා තන්ති. එකයි ත්‍රිපරිවට්ටං දස ද්වාදස ආකාරං වෙන්නේ. දැන් මේකටත් පරිවර්තකයෝ ලොකු විකාරයක් කරන්න. දැන් ඔය ත්‍රිපරිවට්ටං ද්වාදස ආකාරං දැන් කෘතඥාන කෘතඥාන තවත් මොකද කෘත් ඕමත් ඒ සංස්කෘත වචන තුන. ඔහෙන් බුද්ධ දේශනාවට එකක් ගැලපෙන දේවල් නෙමෙයි. ඔය සංස්කෘත පස්සේ හදාගත්ත අටුවාකාරයන්ගේ වචන වැලක්. ඔය ධර්මයේ කොහෙවත් තියෙන ඒවා නෙමෙයි. හැබැයි ධර්මයේ තියෙන්නේ පරිඤ්ඤාතම් පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති දුක්ඛාරි සත්‍ය. පිරි අපිරි දෙකම සිඳලා උපේකා සිටින් අපි බැලුවොත් අපේ මීම වෙනස් වෙනවා. අපේ මීම වෙනස් කරගන්න බැරි එකයි දුක්ඛේ අඥාන. අපේ මීම වෙනස් කරගන්න පුළුවන් නම් දුක්ඛේ ඥාන. කවුද වෙනස් කරගන්න ඕනේ මීම? මීම කිව්වහම දෘෂ්ටිය දැක්ම ආකල්පය මීම මානය කෝධුව සියලු දෙනා හදාගෙන තියෙනවා. තමන්ටම ආත්මීය වූ පොදු වූ පෞද්ගලික වූ මීමක් සියලු මිනිස්සු හදාගෙන තියෙනවා. සියලු මිනිස්සු තමන්ට පෞද්ගලික මීමක් කෝධුවක් මානයක් හදාගෙන ජීවත් වෙනවා. අර අපේ යාළුවා ප්‍රිය අර අපේ තරහකාරයා. දැන් අපි ගම්මුකෝ දැන් මේකට හොඳම උදාහරණයක් අපි දූරියන් ගෙඩියක් බලනවා. දැන් දූරියන් ගෙඩියක ගඳ සුවඳ රස සුව පහස ධම්ම සියලු දේ එකයි දෙකක් නැහැ. දැන් අර පුද්ගලයායි මනින්නේ මේ දූරියන් අමෘතය වගේ ප්‍රියයි. ඒ දූරියන්ම අනිත් එක්කෙනා වමන යන තරම් අප්‍රිය. කවු කාගේද මින්ම මානේ කෝදුව මැනීම. ඒ පුද්ගලයා පුරුදු වෙච්ච පුහුණු කරගත්ත හදාගත්ත මෙන්න ඒක යා වෙනස් කරගන්නකම් උපේක්ෂා සිටින් එයාට බලන්න හිටන්න දකින්න බෑ. ඉතින් ඒක නිසා අර අන්තගාමි අන්තවාදී නිසා දුක් විඳිනවා. ඔව් ඒවා හැම ඔය ඔක්කොම හැම ඔය දීලා තියෙන මේ පැවැත්ම පාත්වගෙන යන සියලු හැම හදලා දීලා තියෙනවා ධර්මතාවය. නිවනට උපකාර වන කිසි දෙයක් හදලා දීලා නැහැ. පැවැත්මට උපකාර වන සියලු දේ හදලා දෙනවා. ස්වාමීනි මේ සංකීර්තේන කියන එක කොටිම කීතොත් කියලා තියෙනවා. ඔය ඒක වැරදි. දැන් කියනවානේ ජාති විදුක්ඛ ජරා විදුක්ඛ ව්‍යාධි විදුක්ඛ මරණම් විදුක්ඛ පියෙහි විපයෝගෝ අපියෙහි සම්පයෝගෝ යම්පි ඉච්ඡන්න ලැබිති තම් විදුක්ඛ සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මෙතන සංකිට්ඨේන කියන එක කියන්නේ කොටිම්ම එහෙම නැත්නම් සංක්ෂිප්ත වශයෙන්ම කියන සංස්කෘත වචන දාන. දැන් මෙතන තියෙන්නේ සංකිට්ඨේන වචන තුනක්. සංකතයක ලක්ෂණ නියත ලක්ෂණ තුනක්. හැම සංකතයකම සංකත ධර්මයකම නියත ලක්ෂණ තුනක් තියෙනවා. අනිත්‍යයි අනත්තයි පටිච්ච සමුප්පන්නයි. ওই ලක්ෂණ තුනයි නිසයි අපිට අර පංචස්කන්ධයේ උපාදානය කරගත්තොත් දුකට හේතු වෙන්නේ. ওই ලක්ෂණ තුන නැත්නම් අර නිච්ච නම් දුකක් නැහැ. අත්ත නම් දුකක් නැහැ. පටිච්ච සමුප්පන්න නොවේ නම් දුකක් නැහැ. ඒ නිසා අනිච්ඡන් දුක් අනිච්චයි අනත්තයි පටිච්ච සමුප්පන්නයි සියලු පංචස්කන්ධයේ උපාදානය කරගත්. ඒක ඒ උපාදානය කරගත්ත දේ නිච්ච නැහැ අනිච්චයි. උපාදානය කරගත්ත දේ අත්ත නැ අනත්තයි. උපාදානය කරගත්ත දේ පටිච්ච සමුප්පන්නයි. මෙන්න මේ ලක්ෂණ තුන තියෙන නිසයි පංචස්කන්ධය උපාදානය කරගත්තොත් ඵලය හැටියට දුක උරුම වෙනවා. දුක ඵලයක්. දුක ඵලයක්. දුක වෙනස් කරන්න බෑ හේතුව වෙනස් නොකර. හේතුව මොකද්ද? ප්‍රිය අප්‍රිය වෙන මොකක්වත් නෙමෙයි. එනිසා දැන් ඔය ත්‍රිපිටකයේ ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ දුක්ඛාරය සත්‍යනේ පළවෙනි එක. ඒකටම එන ගහලා ඒකම විනාශ කරලා විකෘති කරලා පදගත පරිවර්තනයක් කරලා ඒක නිවන වහන හැටියට අද ත්‍රිපිටකයේම පරිවර්තනය කළා කියලා. එතනින්ම පරිවර්තනයේ නිවන වහලා තියෙනවා. ඊට හා යන්න බෑද? එතෙන්දි ඒකනේ පළවෙනි එක මොකද්ද? මේ දුක්ඛාරය සත්‍ය. ඉතින් ආයි කොහෙද සමුදය නිරෝධය නිරෝධ ගාමිනී ප්‍රතිපදාරය සත්‍ය වලට බෑනේ. පළවෙනි එකම වැහුවා විනාශ කළා. බුදුහාමුදුරුවෝ විවෘත කරදී පසුව ලියපු අටුවා ටීකා ටිප්පණි කාලේ පරිවර්තනය කරපු දේ අමුවේ විනාශ කරලා වහලා නිවන වැහුවා. වචන වලින්මයි බුදුහාමුදුරුවෝ නිවන විවෘත කළේ. වචන වලින්මයි පෘථග්ජන පුද්ගලයෝ නිවන පැවැත්මට හැරවලා නිවන වැහුවේ. නැතු වෙන කවුරුවන්නේ.
සරයි ස්වාමීන් වහන්සේ තව එක පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි. මේ අපි ආහාර ගැනීමේදී
මේ නිවන් ගමනේදී ආහාර ගැනීමේදී මේ මම අහලා තියෙනවා අර අම්මයි තාත්තයි කාන්තාරයන්ට දරුවෙක් වඩාගෙන පුත්ත මාංශ සූත්‍රය කියලා වගේ එහෙම මට මතක. ඒ දරුවා දෙන්න අතින් අතර හුවමාරු කරගෙන ඒගොල්ලන්ගේ අරන් ගිහපු කෑම ජාති වතුර ඔක්කොම ඉවරලා කාන්තාරේ යන්න යනකොට ඒගොල්ලන් අර දරුවා යෝජනා කරනවා එයාව ඝාතනය කරලා.
ඒක ඉතින් මේ උපමාවක්. සාහිත්‍යයේ තියෙන උපමාවක්. ඉතින් ඒක නිසා දැන් මේක මේ නිවන් දකින්නට උපමාවක් උදාහරණයක් නෙමෙයි. මේක ඉතින් කියලා තියෙන්නේ අන්තිම වශයෙන් තමන්ගේ ජීවිතේ කොහොම හරි රැක ගන්න ඕන නිවන් දකින්න නම්. කය පාත්ව ගන්න ඕන. අර කාන්තාරෙන් එගොඩ වෙන්න ඕන. දැන් ඔය පුත්ත මාංශයේ කාලා කාන්තාරෙන් එගොඩ වෙන්න බැරි වුණා නම් එක සැරයක් නම් බඩ බුරවා ගන්න. දිගටම බඩ බුරවා ගන්න බෑනේ. ඒක නිසා අපි ඔතන හේතුඵල ධර්මයට ණය විනයට බහ ගලපා බලලා බලන්න ඕන මේක මේ ප්‍රබන්ධයක්ද මේක මේ සාහිත්‍යයක්ද මේක මේ ධර්මතාවයක් තියෙන තැනක්ද එහෙද්ද කියන එක. තේරුණා. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් සාහිත්‍යයේ තියෙනවා. උදාහරණ උපමා තියෙනවා. ඒවට අපි රැවටෙන්න ඕනේ නෑ. ඒවා නිකම් පද පරම විදියට අද විග්‍රහ කරලා තියෙනවා.
හොඳමයි ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
අවසරයි ගරු අරහතුන් වහන්සේ. අපේ සිතට ද්වේෂයක් ආවිට අපි මෙත්තානුසතිය වඩනවා. රාගයක් ආවිට අපි අසුභානුසතිය වඩනවා.
දැන් එතනින් නවත්තලා හරියද?
ඒක තමයි ස්වාමීන් වහන්සේ
කියන්නේ. ද්වේෂයක් ආවම මෙත්තානුසතිය වඩලා විතරක් නැවැත්තුවොත් හරියද? යුගනද්ද නැහැ.
ඔව්.
ඒ ද්වේෂය ආවේ අලුතෙන් මතු උනේ අලුතෙන් මතු වෙලා ආවේ ඒ ද්වේෂයේ කොහෙද තිබුණ වෙලා කොහෙද නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තිබුණේ මුල් බෑගෙන
තමන්ගේ හිතේ.
දැන් ඒ මුල් බෑගෙන තියෙන එක දැන් උදුරන්න මොකද කරන්න ඕන? මෙත්තානුස්සතිය වඩලා අර ද්වේෂයේ සමතයටපත් කළා යදිදන් සබ්බ සංඛාර සමතු. ඊට පස්සේ අපි මේක උදුරන්න අනිච්ච දුක්ඛානත් අනුපස්සනා කරලා නිච්ච සුඛාත් ඉතින් ඉවත් කළාම පජාති කළාම නිබ්බිදා වෙනවා. ඒ අනුව මුල උදුරා ගන්න පුළුවන්. ඒ අනුව අර නිබ්බිදානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති කරාම සබ්බූපදී පටිනිස්සග්ග වෙනවා. ඒ තරහ උපාදානය කරගෙන තිබුණේ. ඒ තරහ උපාදානය කරගෙන තමන් තුල නොතිබුණා නම් ආපහු මතුවෙන්න බෑ. මතුවෙන්නේ නෑ. ඒ නිසා පටිනිස්සග්ග කළා සබ්බූපදී පජහති කළාම ආයි තරහ කවදක්වත් මතුවෙන්න බෑ. මතුවෙන්නේ නෑ. දැන් අපි අර යථාවාදී තථාකාරී ලෙස ඒක ඇත්ත ඇටි ඇටියට දැක්කා. දැක්කට පස්සේ ආයි තරහ ගන්න තරහ වෙන්නේ තරහ යන්නේ තරහ එන්නේ නෑ. ඒ වෙනුවට එන්නේ මොකද්ද? අනුකම්පාවක් මෛත්‍රියක් ඒ පුද්ගලයාටත් ඒ බාහිර පුද්ගලයා අපි බාහිරෙන් දැක්ක දෙයත් ඒක ස්වභාවයක්. අපි ඒ ස්වභාව ධර්මයට අපි ගැටෙන්න ඕනේ නැහැ තරහ ගන්න වෛර කරන්න ඕනේ නැහැ කියන යථාවාදී තථාකාරී බව තමයි නිබ්බිදා අනුපස්සී විහෙරති නන්දිම් පජා.
අහතනස්වර සමා වෙන්න පොඩ්ඩක්. මේ දැන් අපි එහෙම අසුභානුසතිය වැඩුවට පස්සේ මරණානුසතිය වඩනවනේ. එතකොට ඒකෙදි අපි අර කියනවනේ අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති අත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති කියලා ස්වාමීන් වහන්සේ මේක වචන
විතරක් වගේ කියලා හරියන්නේ නැහැ.
ඔව් ඒක
දැන් මේක දැන් අද පුරුදු වෙලා තියෙනවා පුරුදු කරලා තියෙනවා අර වචන පළවල් ටිකක් ගිරව් වගේ ගායනා කරලා සජ්ජායනා කරලා නිවන් දකින්න මේක වහරකාමුදුරෝ ඉගැන්නුව වැරදි දෙයක්. තේරුණා? වහරකාමුදුරෝ ධර්මයක් මතු කළා ඉගැන්නුවා මාත් එතන ඉගෙන ගත්තා යම් යම් දේවල් තේරුම් ගත්තා. අර වචනවලක් කියනවා. වචනවල ඊට පස්සේ සමූහයක් වශයෙන් හෝ තනියෙන් හෝ සජ්ජායනා කරනවා. මේ සජ්ජායනා විතරක් කරලා අනුපස්සනා වෙන්නේ නැහැ. එතකොට අනුපස්සී විහෙරති අනුස්සති වැඩෙන්නේ නැහැ, අනුපස්සනා වැඩෙන්නේ නැහැ. සජ්ජායනා කළාට මෙනෙහි කළාට මේක තේරුම් ගන්න ඕන. දැන් සියලු දේ දැන් යම් ධර්මයක් තියෙනවා. එතන වචනවල අට්ඨයක් ධර්මයක් නිරුක්ති තේරුම් නොගත්තත් නොතේරුම් නොකලත් යම් යහපත් වචන ටිකක් තියෙනවා. ඒ යහපත් වචන ටික ගිරව්වගේ කියවන්න පුරුදු වීම විතරයි අද මේ වහරකන් හාමුදුරුවන්ගේ ගෝලය වශයෙන් ඉන්න දැන් 3-4 දිනක්ම ඉන්නවා. මම නම් වශයෙන් උන්නම් කියන්න වෙනවා මේක. ආව බලස්මුල්ලේ අභය හාමුදුරුව, ඒ වගේම රතුපැස් කෙටිවල හාමුදුරුව, ඒ වගේම අර දහමයි ඔබයි කියන නිලන්තේ ටිගේලා වගේ සියලු දෙනා මාගාවටත් මුලින් ආවා. මගෙනුත් අහගත්තා. ඊට පස්සේ වහරක හාමුදුරුව ගාවට ගිහිල්ලා ඔය වචන ටිකක් ඉගෙනගෙන ඒ වචන ටිකක් විතරක් දැන් කියවනවා, සජ්ජායනා කරනවා, මෙනෙහි කරනවා. හැබැයි අනුපස්සනාව දන්නේ නැහැ, අනුපස්සනා කරන්නේ නැහැ, අනුස්සති වඩන්නේ නැහැ. අනුපස්සනා අනුස්සති වඩනවා නම් ඔක හුඟක් වෙනස් වෙනවා. ඒ වචන ටික තේරුම් ගත්තට පස්සේ ප්‍රායෝගිකව අනුපස්සනා වඩන්න, අනුස්සති වඩන්න ඕනේ. අනුස්සති වඩනවා, අනුපස්සනා කරනවා කියන එක ඊට වඩා හුඟක් ලොකු වෙනස් දෙයක්. ඉතින් ඒක නිසා අර සාමාන්‍ය ධර්ම ඥානයක් නැති පුද්ගලයන්ට මේක මහා ලොකු වෙනසක්. ඒක ඇත්ත. ඒක වෙනසක් තියෙනවා. මොකද වෙනස් වචන ටිකක් වහරක හාමුදුරුව ඉගැන්නුවා, තේරුම් කරලා දුන්නා. හැබැයි ප්‍රායෝගිකව කරන දෙයක් වහරක හාමුදුරුව කවදක්වත් කිව්වේ නැහැ. වෙන වැඩ කළේ ප්‍රායෝගික. ඔය පුද පූජා තියන්න, බත්තට හාල්ලට පූජා කරන්න, ඔය ගිය හැම මිනිහෙකුටම කිව්වේ ආට පිරිකරක් අරගෙන පූජා කරන්න, මේ වගේ වැඩ. හඳුන් කූරු පූජා, තිර පූජා, බත්තට පූජා, බේත් පූජා, ඔය වගේ පූජා තමයි. පූජා කරලා නිවන් දකින්න බෑ. අනුස්පස්සනා කරලා අනුස්සති වඩන්න ඕන. ආනපාන සති සමාධිය නිවැරදිව අස්සපස්ස කියන එක කිව්වට අනුස්සති ගැන වාරකාම්ද්‍රුව කොහෙවත් කොතනකවත් කියලා නෑ. ඉතින් ඒක නිසා එතන නිවනක් තිබුණේ නෑ. නමුත් මිනිස්සු අර කියන වචනවලට යම් ආකාරයක ඇදීමක්, මේ යම් ආකර්ෂණයක් ඇති වුණා. නමුත් ප්‍රායෝගිකව යම් තැනකට ගියහම එතනින් එහාට යන්න බෑ, හිර වෙනවා. ඇයි එතනින් එහාට කියලා දීලා නැහැ අනුස්සති අනුපස්සනා ගැන කොහෙවත්ම කියලා නැහැ. අනිත් පාර කායේ කාය කියන වචනේ කිසි දවසක වහරක හාමුදුරුව අර්ථ ධර්ම නිරුක්ති සහිතව විග්‍රහ කළේ නැහැ.
අරිහතුන් වහන්සේ සමාවෙලා මට ඒක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා.
කරන්නේ ඒක තමයි. මම මෙතෙක් වෙලා මේ කිව්වේ තරහක් ආපු වෙලාවට මෙත්තානුස්සතිය වඩලා ඒක නිච්ච වෙලා තමන්ගේ හිතේ තියෙන බව දැනගෙන අනිච්චානුපස්සනා කළා, දුක්ඛානුපස්සනා කළා, ඒකෙන් නොබැඳෙන නිබ්බිදා වෙලා ඒක සම්බූපති පටිනිස්සග්ග කිරීම. ඕක පියවර 7යි. 7ෙන්ම අපි කරන්නේ මුල උදුරා දෙමි. මෙත්තානුස්සතිය එහෙමයි, අසුභානුස්සතියත් එහෙමයි, මරණානුස්සතියත් එහෙමයි, බුද්ධානුස්සතියත්, ආනපාන සති සමාධිය වඩනකොට මුල ඉදිරියට යනවා, මුල කැපිලා යනවා. මුල කැපෙන විදිහටම මේ වැඩේ යුගනද්දව කරන්න ඕන.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. මේක භාවිතයට ගන්න ඕන. මේක තියරි එක න්‍යාය විතරක් අරගෙන හරියන්න. අපි දැන් ඉගෙන ගන්නවා තියරි එක න්‍යාය. හැබැයි ප්‍රායෝගිකව කළේ නැත්නම් ඒක න්‍යාය විතරයි, එච්චරයි. එතනින් එහාට යන්න අපි උත්සාහ දරන්න ඕන. අද පටන්ම ප්‍රායෝගිකව, අද නෙමෙයි හෙට කියමුකෝ, තව දවසක් තියෙනවනේ මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ අවසාන කොටස. ප්‍රායෝගිකව අපි හැම තරහක් වෙන වෙලාවකම මෙත්තානුස්සතිය වඩලා හිත සමතේටපත් කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා, නිත්‍ය සුඛාත්ම හිතෙන් ඉවත් කළා, නිබ්බිදා වෙලා විරාග නිරෝධ පටිනිස්සග්ග වෙලා සබ්බූපදි. මේ උපදි ගන්න තරහයි උපාදානයකට, අර රාගයයි උපාදානයකට, අර මානයයි උපාදානයකට, ඒ තුන අයින් කරන්න. එතකොට රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ වුණාම බැමි තුන කපල යනවා. ඒකයි වෙන්නේ. මේක තේරුම් ගන්න ඕන. හොඳට ප්‍රායෝගිකව කරන්නේ නැතිව මේක අහගෙන ඊට පස්සේ තමයි දැන් මෙතන හිටිය අර දරුවෙකුත් ළමයෙකුත් එයා කිසිම ප්‍රායෝගික තත්වයක් නැහැ. එයා දන්නවා. හැබැයි දැක්කලා නැහැ. දකින්න නම් මේක අපි ප්‍රායෝගික වෙන්න ඕන. අපි මේක තරහක් ආපු වෙලාවක මෙත්තානුස්සතිය වඩලා සමතේටපත් කරගෙන අනිච්ච දුක්ඛානාත්ත වඩලා අනිච්ච සුඛාත්ත්වය ඉවත් කළා, නිබ්බිදා තියෙන තත්ත්වයටපත් වෙලා පටිනිස්සග්ග තත්ත්වයටපත් වෙලා සබ්බූපති පජහති කරන්න ඕනේ. අන්න එතකොට අත්දැකීම තියෙනවා. අන්න එතකොටයි අපිට මේක ප්‍රායෝගික වෙන්නේ. එහෙම නැතුව ඔය වචන ටික සජ්ජායනා කළත් ප්‍රායෝගික නැහැ. ඔය වචන ටිකේ තියෙන අර්ථ ධර්ම නිරුක්ති තේරුම් අරගෙන මේක ප්‍රායෝගික වෙන්න ඕනේ ජීවිතේට. හැම කියාව සම්පජානකාරී හොති වෙන්නු. ඒකයි තේරුම්.
ස්වාමීන් වහන්සේ හුඟක් අය මේ නිත්‍ය සුඛාත්ත කියන එක ගැන වැඩි හිතන්නේ
නැහැ. නෑ ඒකත් හිතන්නේ නෑ. ඒක කොහොමත් හිතන්නම බුද්ධාගමේ ඒක කියන්න හිතන්න ක්‍රමයක් නැහැ. ඒකට හේතුව ඒකට වෙන වචන තුනක් කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයිනේ. ඒකෙන් තමයි ඔක්කොම විනාශ වුනේ. නමුත් දැන් අර වාරගාමුදුරන්ගේ ඒ අනුගාමිකයෝ අනිත්‍ය දුක අනාත්ම කියනවා. හැබැයි කරන්නේ ආයතෙන් තමයි වෙන්නේ. ආය නිත්‍ය දුක තමයි යන්නේ. මේක ඇහෙන්න කියන්න කාට?
අවසරයි ස්වාමීන් වහන්ස. මේ ආනාපාන සතිය තථාගත විහාරේ, අරිය විහාරේ, බ්‍රහ්ම විහාරේ කියලා කියනවා. මේ යථාර්ථයට අනුගත වූ තථාගතයන් වහන්සේ කොහොමද මේ ආනාපාන
මොකද්ද විහාරී කියන්නේ? කර කර වැරදි දේ අත්හැරීම. එතකොට තථාගත මේ ගත යථා පරිදි බෙදලා බලලා වෙන් කරපු අපි මේ ප්‍රිය මනාප දෙයට ඇලෙන්නේ අර ඝන සංඥාවක් නිච්චසේ සුඛසේ ලකින්. ඒ නිසා තථාගත විහාරේ කියනවා. මේකේ අපි නිකන් වචන කිව්වට හරියන්නේ නැහැ. තථාගත විහාර ධම්ම විහාර කියන්නේ හේතුඵල ධහමට බහා ගලපා බලා නයිනියට සසඳා බලා වෙන් කරපු යුතු දේ වෙන් කළා. ඒ වෙනුවට අර වෙන් කර වැරදි දේ වෙන් කරලා ඒ වෙනුවට හරි දේ ගැනීම තථාගත විහාරී ධම්ම විහාරී මේ සියලු දේ විහාරී කියන වචන. ඒක තේරුම් ගත්තේ නැත්නම් වචන තුනක් විතරයි. ওই වචන තුන කවුරුත් කියනවා. නමුත් අර්ථයේ ධර්මයේ මොකද්ද ප්‍රායෝගිකව කරන්න ඕන මොකද්ද කියන එක දැනගත්තේ නැත්නම් අර ඥානකරණී උපසමාය සම්බෝධාය නිබ්බානාය වෙන්නේ නැහැ.
අවසරයි රහතුන් වහන්සේ. දැන් අපට කියාදුන පටික්කුල මානසිකාරයයි ධාතු මානසිකාරයයි නවසීවතිකයයි කියලා වෙනම අපි භාවනාවක් විදිහට කරන්නේ නැතුව ආනාපානෙ විතරමද?
ආනාපාන අර නිච්ච සුඛාත්ත අනිච්ච දුඛානත් මෙනෙහි කරන්න උපකාර වෙනවා. අර සුචි බව අයින් කළා අසුචි බව මෙනෙහි කරන්න උපකාර වෙනවා. සුභ බව සුන්දර බව අයින් කරන්න අර රාගය විරාග කරන්න අසුභානුසුතිය වඩන්න පටිකූල මනසිකාරය ධාතු මනසිකාරය නවසීවන් තුනම උපකාරයි.
ඒ කියන්නේ තමන්ගේ කෙනෙක්
ඒකත් ආනාපාන සතියමයි.
තමන්ගේ කෙනෙක් නම් මෙරිලා ඒක අර දුක නැති කරගන්න බැරි අවස්ථාවක අර විදිහට හිතනවා.
ඒකත් ඒක නවසීවතික මනසිකාරය මෙනෙහි කර ගමන් මේ කවුරුත් මැරෙනවා.
එහෙම තමයි වෙන්නේ.
මැරෙන්න ආපු නැති කෙනෙක් මෙතන නැහැ. අපි දැන් මේ මැරුණයි කියලා ඇඬුවොත් මොකද වෙන්නේ? අර විඳවා විඳවා හාරා රවුස් රවුස් අපි ආමිෂයක් විඳිනවා. තේරුණා? ඒකයි වෙන්නේ. ඒක නිසා මේ මැරෙන්න ආපු නැති කෙනෙක් ලෝකේ නැහැනේ. ඒක ධර්මතාවය. ඒක නියත ධර්මතාවය. කාටවත් මරණය වළක්වන්න බෑ. ඉතින් එහෙම මැරෙන්න ආපු කෙනෙක් මැරුණා. මේක තේරුම් ගැනීම තමයි මරණානුස්සතිය.
එතකොට අරහතුන් වහන්සේ අපි දැන් මේ සෝවන් ඵලයේ ලබනවනේ කෙනෙක්. ඒ හැම කෙනෙකුටම දැන් ධර්මයේ දෙන්න පුළුවන්ද නැත්නම් කොටසකට විතරද පුළුවන්?
හැම කෙනෙකුටම තව කෙනෙකුට ධර්මය දෙන්න බෑ. සෝතාපට්ටි සකදාගාමි අනාගාමි තියා අරහත් ඵලයටපත් උනත් හැම කෙනෙකුටම තවත් අයට ධර්මය ප්‍රකාශ කරලා විග්‍රහ කරලා විස්තර කරලා අර ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානිකම් මන්ති කරන්න බෑ. සුස්ක විදර්ශක සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරියත් අය ඉන්නවා. සුස්ක විදර්ශක අය බුදුහාමුදුරුව කියලා තියෙනවා බහුලයි. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ කාලේ බොහෝ දෙනෙක් අරහත්ත්වයට පත් වුණා. හැබැයි සුස්ක විදර්ශකයි. බුදුහාමුදුරුව මහා ප්‍රඥන් වහන්සේලා කියලා 14 දෙනෙකුට විතරයි නම් කළේ. ඒ ඇයට තව කෙනෙකුට බුදුහාමුදුරුව ඒ ඇයට තමයි තව කෙනෙකුට පැහැදිලි කරන්න ශරීර හාමුදුරුව ඒ වගේම මහා කච්චායන හාමුදුරුව තමයි බොහොමම ගැඹුරු සූත්‍ර දැන් අර මදුපිණ්ඩික සූත්‍රය වගේ ගැඹුරු සූත්‍ර ආදිත්‍ය පරියාය සූත්‍රය වගේ ඉතාම ගැඹුරු සූත්‍ර විග්‍රහ කළේ මහා කච්චායන හාමුදුරුව මහා කොට්ටියායන හාමුදුරුව මහා අනුරුද්ධ හාමුදුරුව සාරිපුත්ත හාමුදුරුව මෙහෙම 14 නමක් හිටියා මහා කාශ්‍යප හාමුදුරුව පාලි හාමුදුරුව ඒ වගේ අය ඒ අයට පුළුවන්කම තියෙනවා අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව තව කෙනෙකුට මග විවුර්ත කරන්න. හැබැයි පරදෝගෝෂක ප්‍රත්‍ය දෙන්න ඕනම කෙනෙකුට පුළුවන්. ඕනම අරහතුන් වහන්සේ කෙනෙකුට පරදෝගෝෂක ප්‍රත්‍ය ලබා දෙන්න පුළුවන්. ඒක එකක්. නමුත් අර විග්‍රහ කරලා විස්තර කරලා සිව්පිලිසිඹියා ශක්තියින් අනුව අර්ථ ධර්ම නිරුක්ති විග්‍රහ කරලා ධර්මය යටපත් වුණ කාලෙක මතු කරන්න පුළුවන් කමක් නැහැ සාමාන්‍ය සුෂ්ක විදර්ශක අරහතුන් වහන්සේ කෙනෙකුටවත්.
සුෂ්ක විදර්ශක සෝවන් විච්චක් එහෙම වෙන කෙනෙකුට දැනගන්න පුළුවන්ද
තමන් සෝවාතාපට්ටි ඵලයට පත් වූ බව දැනගන්නවා. තමන් මිදුණු බව දැනගන්නවා. තමන් වෙනස් වුණ බව දැනගන්නවා. හැබැයි තව කෙනෙකුට ඒ මිදෙන ආකාරය කියා දෙන්න ටිකක් තේරුම් ගන්නක් නැහැ. එහෙම වෙනවා.
තථා පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් අර කතා කරු නිසා දැන් අර ස්වාමීන් වහන්සේ ධර්මයේ දෙන ක්‍රමයක් කියවනේ දැන් අපි ස්වාමීන් වහන්සේම
ඈ
අපි ස්වාමීන් වහන්සේ එහෙම දෙන ධර්මයේ දෙනවනේ දැන් කිව්වේ ඒකේ අර සජ්ජායන ක්‍රමයක් තියෙනවා අත්‍තර මේකෙන් රහත් වෙන්න අරහත් වෙන්න බෑද
රහත් වෙන්න තියා සෝතාපට්ටි ඵලයටවත් පත් වෙන්න බෑ සජ්ජායන කරලා අනුපස්සන අනුකර අනුස්ස දිනවඩ කොහොමද කරන්නේ දැන් කවුරුත් දන්නවා එතන දැන් වහරගාමුදුරුවෝ තෝකයි කළේ මේ රෑවැලි වෙනකම් මිනිස්සු ටිකක් අල්ලගෙන අත්වැලුත් බැඳගෙන ඕවා කියවා කියවා හිටියා. ඒ තමයි ඔය ඉගෙනගෙන තියෙන්නේ. ඒවා මේ අනුපස්සනා අනුස්සති එතන නැහැ. එතන තියෙන සජ්ජායනාව. එතන තියෙන පිරිත් වගේ කීමක් වගේ. එතනින් හැබැයි යම් ආකාරයකට සහනයක් ශාන්තියක් සතක් තියෙනවා නැත්නම් නෑ මොකද මේ යහපත් දේවල් කියවන්නේ හැබැයි අනුපස්සන අනුස්සති නැත අර වර්තමාන මොහොතේ අලුතෙන් හිතට එන වැරදි දේ අයින් කරන්න ඒගොල්ලෝ කියවා කියවා ඉන්නව මිසක් දන්නේ
නෑ එහෙමයි
තේරුණාද දැන් මෙතන තියෙන්නේ අපි ඕවා කියවා කියවා නොහිටියත් අපි අර අපේ හිතට යම් වෙලාවක දවසේ පැය 24 තුර කොයි වෙලාවෙ හරි තරහක් ආව නම් මෙත්තාන් සිරියන එක අනුපස්සන කළා අනුස්සති වැඩුවා. අර කියවා කියවා ඉන්දියයි කියලා ඕක වෙන්නේ නැහැ.
එක දවසක් ගියා සමනස මයිකල් නතර වුණා. ඒකට ගියෙත් නෑ. ආයෙත් ඊට පස්සේ තමයි මෙහි ආවේ මෙහි දැනගෙන.
කොහොම හරි ගිය කට්ටිය මෙතන ඉන්නවා කීප දෙනෙක්. අපි යන්නේ මේ. හැබැයි ඒක එතනත් යම් ආකාරයක ආකර්ෂණයක් තියෙන දේවල් ඒගොල්ලෝ ඔය තුන් පිටිසම කියනවා. සාමාන්‍යයෙන් අර සද්ධානුසාරී ධම්මානුසාරී නෙය පුද්ගලයන්ට එකපාර්ටයක හොඳයි කියලා හිතෙනවා. හැබැයි මේකේ තියෙන ටිකක් දුර ගියාම ඒ කියවීමෙන් එහාට යන්න බෑ. යන්නේ නැහැ. වෙන්නේ
නැහැ. ඒ කියවීම විතරයිලු කියන්නේ
ටිකටම. ඒක තමයි කියවා කියවා ඉන්නවා.
ඒක අනුශය යට කිරීමක් විතර දෙතෙන්දි වෙන්නේ.
යට කිරීමක්වත් නැහැ. පැලස්තර පිළියමක් තියෙන. එතකොට අර අපි මේ කරන්න ඕන දේ කරන්නේ අර සබ්බ පාප පස්ස කරන්නේත් නැහැ ඒ වෙනුවට කුසල අස්ස කරන්නේත් නැහැ ඒක නිසා ඒක සිද්ධ වෙන්නේ නැහැ කියවගේ හිටියට ඕක වෙන්නේ නැහැ ඒක නිසා දැන් කරලා තියෙන්නේ අර පිරිත් ගායනා කිරීම වෙනුවට අලුතෙන් වචන ටිකක් පදවැල් ටිකක් අරගෙන ඒව ගායනා කර කර මිනිස්සුන්ව පොඩි මිනිසුන්ව පොඩි ආකර්ෂණයකට පත් කරගෙන
තියෙනවා.
අය අර සම්මත සම්ප්‍රදායික ක්‍රමයට වඩා වෙනස්.
ඔව් නොමග යමක් වෙන එතකොට.
ඔව් නොමග යම මෙහෙමයි. කොතන හරි ඉර වෙනවා ගිහිල්ලා. අවසානයක් වෙන්නේ නැහැ. නමුත් නියම නිවැරදි අනුපස්සනා අනුස්සති දැනගෙන ආනපාන සති සමාධිය භාවනා කරනවා නම් කොතනකවත් හිරවීමක් වැරදීමක් වෙන්න බෑ.
එහෙමයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ මේ ඉන්ද්‍රියන් 6 බලගතුම ඉන්ද්‍රිය මොකක්ද කියන එකයි
නිවන් මගට උපකාරමන බලගතුම ඉන්ද්‍රිය කන මොකද්ද කණෙන් ඇහුවේ නැත්නම් දැන් බුද්ධ ඥානවල පළවෙනි ඥානෙ මොකද්ද? සෝතාවදානි පඤ්ඤා සුතමේ. සුතමේ ඥානෙ ලබන්න පුළුවන්ද කණ බීරිණා? බෑ. කණ බීරිණන් අර අප්පටි බලෝ යලෝ පළමුගු. හරියන්න. ඇහැ නොපෙනුනත් කණ ඇහෙනවා නම් පුළුවන්. ඊට පස්සේ කණ ඇහෙන්න නම් මනස කොච්චර ප්‍රකෘති වුණත් වැඩක් නැහැ. මනස දුර්වල නම් කණ ඇහුණත් වැඩක් නැහැ. ඒක නිසා කණ තමයි ওই ඉන්ද්‍රිය හයෙන් බලවත්ම නිවනට උපකාර වන හොඳ දේ අහගන්නත් නරක දේ අහගන්නත් කණ. ඊට පස්සේ මනස පාවිච්චි කරන්න වෙනවා.
කාරුණික අරහතුන් වහන්සේ, මේ ප්‍රත්‍ය සීලය අපි සම්මත ලෝකයේ මේ පරිභෝජනයට ගන්නකොට අපි මුදල්
මොන සීලය?
ප්‍රත්‍ය සීලය.
ආ
ප්‍රත්‍ය සීලය
එහෙම එකක් නැහැ.
දැන් ඔය මේ පින්ඩපාත චීවර
ප්‍රත්‍ය සංවරය.
ප්‍රත්‍ය සංවරය. සිව්පසේ
ප්‍රත්‍ය සංවර සීලය. ඔව්.
එතකොට අපි මුදල් ගෙවීමක් කරලා ඒක කරනවා නම් ණය විනයට කොහොමද
කොහොමද? මුදල් ගෙව්වත් අර හදපු අයට තාම පොඩ්ඩක් ණයයි. තේරුණා? මුදල් ගෙවන්නේ කහරි. දැන් gedara ගෘහිණියට මුදල් ගෙවනවද? ඔයාගේ මහත්තයාට ඔයා මුදල් ගෙවනවද කඩෙන් ගෙනාවට? මහත්තයා මුදල් දීලා කඩෙන් ගේනවා. මහත්තයාට මුදල් ගෙවන්නේ නැහනේ. ඉතින් ඒක නිසා දරුවෝ මුදල් ගෙවන්නෙත් නැහනේ. ඒකින්ද ණය වෙනවා. ඒ ණයෙම මිදෙන්න පුළුවන්. ඒපත් පිටක් කණ්ඩ ඉස්සෙල්ලා ඒවා වැපුරුව හැදුව කෙටුව සුද්ධ පවිත්‍ර කළ කන්න පුළුවන් තත්වයට උයා දුන්න සියලු දෙනාට අපි පින් දීලා පින් පවරලා පටිසංකායෝනිසෝ මනසිකාරයෙන් ණය ගෙවලා පින්ඩ පාතේ බත් විඩ කෑවොත් එතනින් ඉවරයි. ගීයකටත් මේක අදාළයි. හැම භාණ්ඩයකටම චීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය සිව්පසේට අයිති. හැම දෙයක්ම අයිති.
අවසරයි ගරි අරහතුන් වහන්ස, අපි දැන් ආනාපාන සති භාවනාව ප්‍රායෝගික වඩමින් ඉද්දී දැන් අපි කොහොමද දැනගන්නේ? දැන් අපි ආනාපාන සති දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා, මේ රාගයක් එන වෙලාවට අසුභාන සතිය වඩලා එහෙම කළා, අපි ඉදිරියේ සම්පූර්ණයෙන්ම ඒක උදුරලා දැම්මයි කියලා දැනගන්නේ කොහොමද සාමාන්‍යයෙන්?
ඒක උදුරා දැම්මයි කිව්වහම තමන් නිවෙනවා, මිදෙනවා, කම්පණයට නැහැ, චලනයටපත් වෙන්නේ නැහැ, බයටපත් වෙන්නේ නැහැ. අර පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං. ඕක තමයි කිව්වේ. ඕක තමයි ප්‍රතිපලය. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අර අටලෝ දහමටම කම්පා වෙන්නේ නැහැ. අශෝකං විරජං කේමං. න කම්පති න චලති න වේදති න බයති න විස්සෝපති. පීඩනයකට පත් වෙන්නේ නැහැ. දැවිල්ලකට තැවිල්ලකට පත් වෙන්නේ නැහැ. දැන් Taman දැවිල්ලකට තැවිල්ලකට පත් වෙනවා නම් වේදනාවකට, කම්පණයකට, චලනයකට, බයකට, විස්සෝපයකට පත් වෙනවා නම් තාම රාගයේ ද්වේෂයේ මෝහයේ උදුරා දාලා නැති බව Taman තේරුම් ගන්න ඕන. දෙපැත්ත තේරුම් ගන්න ඕන. දෝතාවේ තේරුම් ගන්න ඕන. දෝතාවේ බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කළා. අර පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති මේ ගාථාවේ මේ මහා මංගල සූත්‍රයේ කියපු ගාථාවක්. මේ මහා මංගල සූත්‍රයේ අද තියෙන්නේ නිවන් දකින්නද, ලෝකේ හදන්නද, මගුල් සක්වල හදන්නද, මේ එහෙම නැත්නම් මේ නිවන් දකින්නද? අද තියෙන්නේ මගුල් සක්වල හදන්න. ඒක නිසා හැම තැනකම මහා මංගල සූත්‍රයේ තියෙන්නේ අර බුදුහාමුදුරුවෝ කියපු දෙයට විරුද්ධ දෙයක්. අද මේක මංගල කාරණාව. බුදුහාමුදුරුවෝ කියේ මගුල් සක්වල මිදෙන්න. ඒතම් මංගල මුත්‍ති. මුත්‍ති කියන්නේ මොකද? මිදී නිදහස් වීම. මගුල් සක්වල මිදී නිදහස් වෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ අද බුද්ධ ආගමේ ළමයින්ට මගුල් සක්වල හදන්න මංගල කාරණයක කියලා දේශනා කර. හැබැයි අවසානට එනකොට ඒක එක පාට වෙනස් වෙනවා. ඒක කොහොම පරිවර්තනය කරලා කියා දෙනවද කියලා හිතන්න බෑ. ඒ නිසා අරහතුන් වහන්සේගේ தත්වය තමයි, අරහතුන් වහන්සේ තමයි චිත්තං යස්ස න කම්පති අශෝකං විරජං කේමං කිව්වේ පුත්තස්ස ලෝක ධම්මේ.
ස්වාමීන් වහන්සේ තව ගැටලුවක් තියෙනවා මේ රණබිම ඇති වෙන්නේ තමන්ගේ තම තමන්ගේ සිත තුළද නැත්නම් බාහිර ලෝකෙද
බාහිරත් ඇති වෙනවා තමන්ගේ හිතෙත් ඇති වෙනවා බාහිර රණබිමට තමයි තමන් අර පටිච්ච වෙන්නේ තමන්ගේ හිතේ රණබිමක් නැත්නම් අරඤ්ඤණ බාහිර රණබිම කොච්චර තිබුණත් අපි පටිච්ච වෙන්නේ නැහැ තමන්ගේ හිත අරඤ්ඤගතව අරුක්කු මූලගතව අසුඤ්ඤාගාරගතව නම් බාහිර රණබිමට අපි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ මුලා වෙන්නෙත් නැහැ ඒකෙන් මිදී නිදහස් වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස සමහරවල් වදාරන්න. මජ්ක්‍ධිම තථාගත බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් තිස්සේ දේශනා කරපු ධර්මය මජ්ක්‍ධිම පටිපදා කියන තැන ගැබ් වෙලා තියෙනවායි කියනවා මේක පැහැදිලි කරලා දෙන්න. මේ මජ්ක්‍ධිම පටිපදා කියන්නේ මොකක්ද කියන එක
වචන තුනක් මජ්ක්‍ධිම පටිපදා මා කියන එක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා මාගදී භාෂාවේ කොහේ හරි මා තියෙනවා නම් අර මූලපරියාය සබ්බධම්ම මූලපරියායේ මා 124ක් විග්‍රහ කළා මා තමා මඤ්ඤති මා මඤ්ඤති න මඤ්ඤති තත්වයටපත් වෙනවා මා කියන්නේ සදාටම සහමුලින්ම වැරදි දෙයින් මිදී නිදහස් වීම මා. වැරදි දේ සියල්ල සිදුවන්නට මුල් වෙන්නේ මජ්ජි. මජ්ජි කියන්නේ මොකද්ද? මද. මත් වීම. මත් 21ක් රාග මදය, ද්වේෂ මදය, මෝහ මදය, කුල මදය, බල මදය, නිල මදය, යොබ්බන මදය මත් 21ක් තියෙනවා. පුද්ගලයෙක් තුළ මත් උන්මත්තකයෙක් බවට පත් වෙන්න මත් වෙන්න හේතු වෙන මත් 21ක් බුද්ධ දේශනාවේ විභංග ප්‍රකරණේ විග්‍රහ කරලා තියෙනවා. මාන මදය අස්මිමානිය මදය. ඉතින් ඒක නිසා මේ මද මත් වීමෙන් මිදී නිදාසන පිළිවෙත මජ්ක්‍ධිම පටිපදා. මේ මජ්ක්‍ධිම පටිපදා කියන එක තේරුම් ගන්න බැරුව මොකද එතන මජ්ක්‍ධිම පටිපදා කියන්න ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ කිව්වා අන්ත දෙක කාමසුකල්ලිකානු යෝගෝ අත්තකිල මතානු යෝගෝ. මෙතන තියෙන්නේ අනුයෝග දෙක. මේ අනු කියන වචනේ අත්තරලා මේක අත්ත ගන්නලා ඊට පස්සේ කිව්වා මේ අන්ත දෙකෙන් මිදී නිදහස් වෙලා මැදට එන්න ඕන කියලා. ඒ නිසා මද කියන එකට ඇලපිල්ලක් දැම්මා. මොකද උනේ? මද මැද වුණා. ඒ නිසා අර ජෝර්ජ් ටර්නර් මහත්තයා සුද්දා ත්‍රිපිටකය එංගලන්තයට ගෙනිහිල්ලා මේකට සිංහල වචනයක් හොයනකොට මේ ඉංග්‍රීසි වචනයක් හොයනකොට එතන හිටිය යම් යම් සිංහල පාලි දන්න දෙන්නෙක් හිටියා ජෝර්ජ් ටර්නර් ජේම්ස් ප්‍රින්සස් ත්‍රිපිටකය පරිවර්තනය කරනකොට ඉංග්‍රීසියට දැම්ම මිඩල් පාත්. මොකද දැම්ම වචනේ මිඩල් පාත් කියලා ඉංග්‍රීසියට. මේ ඉංග්‍රීසියට පරිවර්තනය කළා මජ්ක්‍ධිම පටිපදා මිඩල් පාත්. හැබැයි එතෙක්කල් ලංකාවේ කවුරුවක්වත් මැද මාවතක් මධ්‍යම ප්‍රතිපදාවක් මැදුම් පිළිවෙතක් කියන වචනයක් පාවිච්චි කළේ නැහැ. භාවිතයට ගත්තේ තිබුණේ නැහැ. තිබුණේ මේ මත් වීමෙන් මිදී නිදහසන පිළිවෙත කියන එකයි භාවිතයේ තිබුණේ. නමුත් අර සුද්ධෝ කිව්වනේ මිඩල් පාත් කියලා. අර සුද්ධෝ කියන එක අපේ මිනිස්සු මොකද උනේ? ඉහට ඉහ පිටින් කර පිටින් පිළිගන්නවා. සුද්දෙක් වචනයක් වන ඒක නර සුද්දෙකුට කියලා අර ලුම්බිනේ ලී කෑල්ලක් ඔයලා කෝටි දෙකක් වියදම් කරලා ලී කෑල්ලක් පෙන්නුවේ. ඈ සුද්දෙක්ව ගත්ත කෝටි දෙකක් දීලා ලී කෑල්ල හරලා පෙන්නන්න අර ලුම්බිනේ. හැබැයි මිනිහට නඩු ඇහැලා දැන් ඉවරයි. ඈ ඉතින් ඒක නිසා මේ සුද්දෝ කියන දේවල් අපේ කළු සුද්දෝ පිළිගන්න. ඒකින්ද සුද්දෝ මිඩල් පාත් කිව්වා. මිඩල් පාත් කියන එක ඊට පස්සේ සිංහලට පරිවර්තනය කළා. මැදුම් පිළිවෙත, මැදමාවත, මධ්‍යම ප්‍රතිපදාව මුළු ධර්මයේම මුළු නිවරම ගැහැවා, වැහුවා. ඉවරයි. මධ්‍යම පටිපදා කියන එක මැද පිළිවෙතක්, මැදුම් පිළිවෙතක්, මධ්‍යම ප්‍රතිපදාවක් කිව්වනම් බුද්ධ දේශනාව ආචික්කන දේශනාව අනාචින්න කළා. වැරදියක් කිව්වා. කිසිසේත්ම මජ්ක්‍ධිම පටිපදා කියන්නේ මැද පිළිවෙතක්, මැදුම් පිළිවෙතක්, මධ්‍යම ප්‍රතිපදාවක් මිඩල් පාත් නෙමෙයි. අර මත් වීමෙන් මිදී නිදහස් වෙන පිළිවෙත ප්‍රතිපදා එකයි. ඒක මද මැද කළා. ඒකයි උනේ. ඇලපිල්ලයි එකතු කළේ.
ස්වාමීන් වහන්සේ මනෝමය කායයි මනෝමය කායයි හිතයි පැහැදිලි කරලා දෙන්න.
හිත කියන වචනේ සිංහල වචනයක් මාගදී භාෂාවේ එහෙම වචනයක් නැත. මේ හිත කියන්නේ සිංහල වචනයක්. දැන් සිංහලයි මාගදී පටලවාගෙන ඔය කියන්නේ. තේරුණාද? මනෝමය කාය චිත්තජ කාය කරජ කාය මාගදී භාෂාවේ වචන. ඒවා බොහොම අර්ථ ධර්ම නිරුක්ති පැහැදිලි. නමුත් හිත කියලා වචනයක් මාගදී භාෂාවේ භාවිත කරලා නැහැ. ඒකට කියන්නේ චිත්ත.
මේ මනෝමය කාය මේ මව කුසක පිළිසිඳ ගත්ත කලල රූපයකට ඇතුල් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා පැහැදිලි කරන්න පුළුවන්.
ඒ මනෝමය රූපය මනෝමය කාය අර කරල රූපයත් එක්ක අර ඔක්කාන්ති වෙනවා අර කර්ම වීජයත් එක්කම තුනම එකතු වෙනවා උතෙන්ට උතෙන්ට චිත්තජ කායයි මනෝමය කායයි පොඩි කර්ජ කායයි ඔක්කොම තුනම ඔක්කාන්ති වෙනවා. ඊට පස්සේ ඔක්කාන්ති වුණාම අර මව් කුසේදී වෙන්නේ අර චිත්තජ කාය තියෙන නිසා අම්මගෙන් ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රසෝජා උරාබනවා. උරාබීලා මාස 10ක් තුල අර සියලු අංගෝපාංග සහිතව හදාගන්නවා. හදාගන්නේ අර ආපෝ තේජෝ වායෝ පඨවි කාගෙන්ද උරාගන්නේ? අම්මගෙන්. ඒ මාස 10 තුල චිත්තජ කාය නොතිබුණා නම් අර මනෝමය කාය නොතිබුණා නම් ඔය කර්ජ කාය හදාගන්න උරාබුන්න බෑ. එතෙන්දී ඇතුළේදී උරාබනවා අපිට පේන්නේ නැතුව. අපි ලෝකෙන් බාහිරට උරාබන ඒවා දැන් අතෙන්දී ඇතුළේදී උරාබනවා.
ස්වාමීන් වහන්ස ගින්දර අපට පේනවා නමුත් අල්ලලා පෙන්වන්න බෑ.
ඒක තමයි කෙලෙසුත් අපිට අල්ලලා පෙන්වන්න බෑ. නමුත් තේරෙනවා. ගින්දරම තමයි මේක. ඒකනේ බුදුහාමුදුරුවෝ අග්ගිකන්ද උපමා සූත්‍රයේ දේශනා කළේ. මේ බුදුහාමුදුරුවෝ අග්ගි කියන්නේ මොනවද? ගින්න. උපමා කළේ මොකද්ද? ඔය කියන පාප අකුසල් වැරදි සිතුවන් සියලු දේ. අද අග්ගිකන්ද උපම සූත්‍රයේ එදා වගේම දේශනා කරන්න අවස්ථාවක් ඇහිලා තිනවා. නමුත් ඊට වඩා සරලයි සාධාරණයි කිංචි සූත්‍රයේ දේශනා කරලා මේක පෙන්නලා දෙන එක. මොකද අග්ගිකන්ද උපම සූත්‍රයේ එදා දේශනා කරලා බුදුහාමුදුරුවෝ මොකද උනේ කියන එක ත්‍රිපිටකයේ තියෙනවා. එදා බුදුහාමුදුරුවන්ගේම ශ්‍රාවකයන්ගෙන් තුනෙන් එකක් විනාශයටපත් වුණා. තුනෙන් එකක් සිවුරු ඇරලා ගියා. තුනෙන් එකක් විතරක් ශාසනය තුල මගඵල ලබන්න ඉතුරු වුණා. අග්ගිකන්ද උපම සූත්‍රයේ දේශනා කළාම දෙවෙනි වරකටත් අග්ගිකන්ද උපම සූත්‍රයේ දේශනා කළා. කවුද කොහෙදීද කොතනදීද? කවුද කවදා කොතැනකදී කොහෙදීද අග්ගිකන්ද උපම සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කළාට පස්සේ දෙවෙනි වරටත් දේශනා කළ ශාසනය සුද්ධ කළේ කවුද? මිහිඳු හාමුදුරුව අර රජගල රජගහනුවර ඉඳන් අර අනුරාජපුරයට ඇවිල්ලා සූත්‍ර ධර්ම 15ක් දේශනා කළා. පළවෙනි එක දැන් මේ මහාවංශය තියෙන ඉතාම පැහැදිලිව පළමු එක මොකද්ද? සූත්‍රය දේශනා කර පළවෙනි ආපු පළවෙනි දවසේ නෙමෙයි දෙවෙනි දවසේ නෙමෙයි තුන්වෙනි දවසේ දේශනා කළේ චූල හත්ති පද උපමා සූත්‍රය. මේක තියෙන්නේ මොකද්ද? වචන හතර. සන්දෙස්සේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති. බුද්ධ ඥාන පද හතර. බුද්ධ ඥාන පද හතර දේශනා කිරීම සන්දේශනාව දේශනා කිරීම. දෙවැනි දවසේ සන්දේශනාව දුවතාවේ දේශනා කරපු දවසේ ඊට පස්සේ බාල පණ්ඩිත සූත්‍රය ආදිත්ත පරියාය සූත්‍රය ඊට පස්සේ. ඊට පස්සේ දේවදූත සූත්‍රය. ඊට පස්සේ තව සූත්‍ර ධර්ම කීපයක් තියෙනවා. ඒවා මම අර පොතේ ලියලා තියෙනවා. ඊට පස්සේ ආසිවිසෝපම සූත්‍රය දේශනා කළා. අවසාන වශයෙන් ධම්මචක්කපවත්තන සූත්‍රයක් දේශනා කළා. අග්ගිකන්දෝපම සූත්‍රය දේශනා කළා දවස් 15ක් යනකම්. දැන් අද කියන්නේ දැන් මෙලෙච්ච වූ මේ වැද්ද යක්කු හත්තු දඩවන් කරගෙන හිටිය යක්ෂ ගෝත්‍රිකයන්ට මේ මිදු හාමුදුරුව ඇහිලා වගේ වහම දවස් 15ක් ඇතුළත ඔය තියෙන සූත්‍ර ධර්ම 15 දේශනා කරාම දැන් සිංහල වචනයක්වත් දන්නේ නැති මිදු හාමුදුරුවෝ ඉන්දියාවෙන් ආවයි කියලා අද කියන්නේ එහෙම පුළුවන්ද නෑ එදා ඔය අනුරාධපුරයේ හිටිය යක්ෂ ගෝත්‍රිකයොත් බොහෝ දෙනෙක් බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ බුදුබණ අහලා මගට වැටිලා තිබුණේ ධර්මයේ දැනගෙන හිටියා. නමුත් අවුරුදු 180ක් යනකොට ඒ සියලු දෙනා වැරදි පැත්තකට ගිහිල්ලා නැවත අනිත් පැත්තට ගියා. ඒ නැවත අනිත් පැත්තට ගියා අයගේ ආම්දුරුවර හිටියා, මානවචාය හිටියා. අද වගේ තමයි. අදත් ඉන්නේ මේ යක්ෂ ගෝත්‍රිකයෝ. ඔය යකාගේ වැඩනේ ඔක්කොම කරන්නේ. ඉතින් ඒක නිසා ඒ මිනිසුන්ට මේ මිහිඳු හාමුදුරුව මේ ධර්මය මතු කළා. ඔය සූත්‍ර ධර්ම 15 අදත් දේශනා කරන්න ඕනේ. අදත් මේ අපි කරන්නේ ඕවා. තේරුණාද? සන්දේශනාව, දතාවය, ත්‍රිපරිවට්ටය, චතුරාර්ය සත්‍ය, පින, කුසලය, පටිච්චසමුප්පාද ධර්මය ඔක්කොම දේශනා කරලා මිහිඳු හාමුදුරුව මේ ධර්මය මතු කළා නැවත දෙවෙනි වරට. දෙවෙනි වරට අග්ගිකන්දෝපම සූත්‍රය දේශනා කළේ මිහිඳු හාමුදුරුව අනුරාධපුරයේ. අන්තිම ඔය අනික් සූත්‍ර 15ක් දේශනා කළ 16 වෙනි සූත්‍රය හැටියට තමයි අග්ගිකන්දෝප මහන්ස තියෙන මේ ඔක්කොම විස්තරේ විග්‍රහය. අය කොහෙවත් හංගලා නැහැ, හංගන්න බෑ. මහන්ස ඒක තියෙනවා. ඉතින් කල්පනා කරන්න ඒ සූත්‍ර 15ම තියෙනවා ත්‍රිපිටකේ. අරගෙන බලන්න මේ සූත්‍රවල මොනවද කරලා තියෙන්නේ, කියලා තියෙන්නේ මොනවද, මේ දේශනා කරලා තියෙන්නේ කොයි තරම් ක්‍රමානුකූලව මේ මිනිහෙකුගේ මනස පෑදෙන විදිහට ධර්මය මතු කළා කියලා දීලා තියෙනවද කියන ශාසනය පාර්ථගෙන යන්නට උපකාර වන විදිහට දේශනා කරලා තියෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, සැප දුක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. දැන් සැප අයින් කළාම දුක ඉබේම නැති වෙනවනේ. එතකොට සැපක් නැතුව දුකකුත් නැහැ, දුකක් නැතුව සැපකුත් පවතින්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්ස, ප්‍රමාණාත්මකව මේ දෙකම එකම ප්‍රමාණය නෙමෙයිද?
නැහැ. දැන් සැප අයින් කළාම හේතුව නැති වෙනවා, දුක කියන ඵලය නැති වෙනවා. නමුත් හිතේ තව එකක් තියෙනවනේ, ඉතුරු වෙනවනේ. මොකද්ද? උපේක්ඛා සිත පූර්ණ වෙනවා. ඒවා අර දුක ඉවසලා විමසලා, සැප ඉවසලා විමසලා අයින් කරන්න පුළුවන් වෙනවා. ඒක උපේක්ඛා සිත. ඒ නිසා දැන් අපි සැප අයින් කළාට ඉතුරු වෙනවා උපේක්ඛා සිත. ඒක අපි නිරපේ, ඒක මේ මොකද්ද, නිරාමිසයි. ඒ විඳින සුවය නිරාමිසයි. දැන් උදාහරණයක් කියන විදිහට බුදුහාමුදුරුවට කොසල් රජුරුව ආරාධනා කළා රාජභෝජනයකට රජගෙදෙට්ට. ඒක බොහොම ප්‍රණීතව සකස් කළ රාජභෝජනයක්. බුදුහාමුදුරුව ගිහිල්ලා වැළඳුවද නැද්ද? රස වින්දාද නැද්ද? රස වින්දා. ඒක නිරාමිස සුවයක්. ඒක ආමිසයක් වෙන්න නම් දැන් බුදුහාමුදුරුව පාත්‍රයෙන් අත හොදලා ගත්තට පස්සේ ඒ රාජභෝජනය ගැන නැවත සංචේතනා පැවැත්වුවේ නැහැ, පිනව පිනව ආස්වාදනය කළේ නැහැ, ආමිසයක් ඇති. ඊගාවට බුදුහාමුදුරුව ඊගාව දවසේ රාජභෝජනයක් නැහැ, දැන් අර වීතියේ දුගී පැල්පත් වලින් පිණ්ඩපාති ගියා, යවහල් දානයක් ලැබුණි. දැන් බුදුහාමුදුරුව මේක අර රාජභෝජනයත් එක්ක සංසන්දනය කළා නම් ආමිෂයක් වෙනවා. සංසන්දනය කළාද? නැහැ. මේ දුගී පැලේ දාන්නට මැන්නද? නැහැ. මේකට ගැටුණද? නැහැ. අර රාජභෝජනයට ඇලුණද? නැහැ. උපේක්ඛා සිටින් අර රාජභෝජනය වැළඳු ස්වરૂපයෙන් ස්වභාවයෙන්ම ධාතු මනසිකාරයෙන් මේ දුගී පැලෙන් ලැබුණු යවහල් දානේ තියෙන මොනවද? ආපෝතේ ජෝවායෝ පටවි වර්ණගන්ධ රසෝජ. අර රාජගෙදරි වලඳු එකෙත් තියෙන ආපෝතේ ජෝ වායෝ පටවි වර්ණගන්ධ. ඒ අනුව ධාතු මනසිකාරයෙන් යුතුව, පටික්කුල මනසිකාරයෙන් යුතුව අර දානේ වැළඳුවා. ඒකේ උපේක්ඛා සිටින්. නමුත් පෘථග්ජන පුද්ගලයෙක් අඩුගානේ ආප්ප කඩේකින් ආප්ප ගන්න පුරුදු වෙලා තියෙනවා නම් ඒ ආප්ප කඩේ වහලා නම් ආප්ප ගන්නට තත්වයට අද ඇඩික්ටඩ් මුල් බැහැගෙන තියෙන. අර ප්‍රිය ආප්ප කඩේ ආප්ප මිසක් අනික ආප්ප කඩේ ආප්ප මනින්න පුරුදු වෙලා තියෙනවා. ඒකයි ආමිසයක් බවට පත්වෙන්නේ. නමුත් උපේක්ඛා සිතක් තියෙනවා නම්, ධාතු මනසිකාරයේ පටිකූල මනසිකාරයේ තියෙනවා නම්, කිසිසේත් අපි මේවට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. අර පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති තත්වයට පත්වෙනවා.
සවනස මම දැන් හිතුවේ සවනස දැන් සංසාරය ගැන දැන් අපි සංසාරයේ දුකයි සැපයි දැන් මේ ලෞකික දුක සැප
සංසාරයේ දුකයි සැපයි ඒක හරි
ඒකේ
සංසාරය කියන්නේ මොකද රාගය ద్వේෂය මෝහය සාරයි කියලා ගැනීම සං
ඔව්
අපි සාරයි කියන්නේ මොකද්ද ප්‍රිය දේට ඇලීම සාරයි අප්‍රිය දේට ගැටීම විරුද්ධ වීම සාරයි ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීම සාරයි කියලා ගන්නවා නම් අන්න සංසාරයි. දැන් අපි අසං නම් සං අසං අසං නම් සං අත්තරිනෝ. අර ලෝභ අලෝභ, රා ද්වේෂ අද්වේෂ, මෝහ අමෝහ අසං. සංකය නම් රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය අන්න පූර්ණ උපේක්ඛා ඥානය.
ඒක
නිවන.
එතෙන්දි සවන දැන් මම ලෞකික ප්‍රශ්නයක් විදිහට සවනස දැන් දැන් දුක පවතින්නේ සැප එක්කනේ සවනස ඒ කියන්නේ දුක නැත්තම් සැප නැහැනේ සැප තියෙනවනන්නේ දුකක් තියෙන්නේ
ඔව් දැන් මෙහෙමයි ඔය දෙපැත්ත තේරුම් ගත්තේ නැත්නම් මේක එක්ක සැප එක්ක දුක ඔය සැපක් විඳින්න බලාපොරොත්තු වුනේ නැත්නම් උපේක්ඛා සිටින් ඉවසුවනම් විමසුවනම් දුකක් විඳින්නේ නැහැ අපි දුකක් විඳින්නේ අපේ බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තියෙන නිසා මේක මේ ආකාරයට තියේ පවත් ගන්න පුළුවන් වෙයි ඍෂිසේ මනාපසේ මේක පවති නිච්චසේ සුඛසේ අත්ථසේ මේක මගේ කැමැත්ත අනුව මට ඕන විදිහට පවති ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාත් නමුත් සිද්ධ වෙන්නේ නැහැ සිද්ධ වෙන්නේ නේතන් මම නේසෝ ආත්මි න මේසෝ අත්තාත් ඒක තමයි සිද්ධ වෙන්නේ අවසාන ප්‍රතිඵල. ඉතින් ඒක නිසා අපි සැපයි කියලා අල්ලගන්න උපාදානය කරගන්න එකතු කරගන්න සියලු දේ කෙලවර වෙන්නේ දුකෙන්. ඔව් මැනීම මිනිසු මනිනෝ මේක සැපයි මේක දුකයි. දැන් මිනිසු කරන්නේ අර සැප දුකට හැරේගෙන එනකොට ඒ ඔක්කොම අත්තර දාලා වෙන එකක් අලුතෙන් අල්ලගන්නවා. ඒක ඊට වැඩිය බලවත් දුකකට හේතු වෙනවා. ඒක වැරදි වේගණ යනකොට තව එකක් අල්ලගන්න. කල්පනා කරලා බලන්නකෝ ඕක නෙමෙයිද වෙන්නේ කියලා.
සවනස දැන් තියරි එකක් විදිහට සවනස අපි දැන් සංසාරේ දුකයි කියලා ගන්නවනේ. එතකොට දැන් සැප
සංසාර කියන එකේ ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. සං කියන අර්ථය තේරුම් ගත්තේ නැත්නම් මේ කියන එක තේරුම් ගන්න බෑ. සං කියන්නේ මොකද්ද?
රාගදේශ මොහ එකතු
රාගදේශ මොහ වලින් සාරයි කියලා එකතු කරගන්නේ අල්ලගන්න එක උපාදානය කරගන්න ඒ නිසා දැන් අපි ගම්මු අර හොඳයි ප්‍රියයි කියලා අපි ටීවී එකක් ගත්තා දැන් ওই ටීවී එක දැන් ඔන්න රේඩියෝ එකේ ටීවී එකේම පෙන්නනවා මේ ටීවී එකට වඩා හොඳ ටීවී එකක් දැන් අර ටීවී එක ගන්න කාලේ හොඳ සැපකට බලාපොරොත්තුෙන් ගත්තේ සියලු දේ බලන්න දැන් මේ ටීවී එකේ බලන්න බෑ අර ටීවී එකෙන් පෙන්නනවා මීට වඩා හොඳ ටීවී. දැන් මොකද වෙන්නේ මේක අත්තර දාලා අනිකට යනවා. ඊට පස්සේ අර ස්වභාව ධර්මයෙන් දැන් අර ටෙක්නොලොජි එකෙන් අර තව එකක් හදනවා අවුරුද්දකින්. ඊට පස්සේ මෙන්න මොකද මේ කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන දෙයට වඩා වෙනස් වෙනවා ලෝකෙ කරගෙනකොට වෙනස් වෙනකොට. ඒකින්ද අපිට ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසය. ඌන බවක් අඩු බවක් මදි බවක් හිඟ බවක් තේරෙනවා. හැබැයි නැටි බව නෙමෙයි තියෙනවා. නැටි බව නෙමෙයි ඌන බව ඌනෝ ලෝකෝ අතිත්තෝ තෘප්තියක් නැති බව. මේක තමයි සියලු මිනිස්සු ඉදිරියට හඹාගෙන යන්නේ. අර වෙනස් වෙනත් අලුත් අලුත් දේවල් සියලු දේ අර අනු කරන්නේ මොකද අනුසය අර අලුත් දේවල් අල්ලගන්න. ඒකෙන් වෙන්නේ අනුසය මතුවෙලා මේ පැවැත්ම දිගින් දිගටම පාත්තගෙන යන්නට අවශ්‍ය සියලු කරුණු කාරණා සිද්ධ වෙනවා නිර්මාණය වෙනවා සකස් වෙනවා
එහෙම
අනාත වෙන්නේ එතෙන් යෝ
එහෙමයි නිර්ාමිස සෝය සෝයනස සදාකාලිකයි කියලා ගත්තොත් හරිද
නෑ සදාකාලික නෑනේ බුදුහාමුදුරුවෝ සදාකාලිකව හිටියේ නෑනේ තමන්ට ඒක ඒක සුවයක්. ඒ වෙලාවට ආමිෂයක් නෑ, ඒක නිරාමිෂයි. ආමිෂ කියන වචනේ විරුද්ධ වචනේ නිරාමිෂ. දැන් ඕක ඔය වචනේ මේ නිරාමිෂ කියන වචනේ වැරදියට වර්ගාමුදුරන්ගේ ගෝලියෝ කියනවා. ඒ වගේම දැන් ඒගොල්ලන්ගේ තියෙනවා මේ උපේක්ඛා අපේක්ඛා සාපේක්ඛ කියන වචනේ වැරදියට නිර්අපේක්ෂ කියලා වචනෙකුත් කියා දෙනවා, උගන්වනවා. ඒකත් වර්ගාමුදුරු කියපු වැරදි වචනයක්. එහෙම වචනයක් සංස්කෘත වචනයක් මිසක් මාගදී භාෂාවේ වචනයක් නැහැ. නිර්අපේක්ෂ කියලා. නිර්අපේක්ෂ. ඒ වගේම නිර් උදා කියන්නේ නිරෝධ නෙමෙයි. ඒ වගේම ඔය නිර් ආමිෂ කියන්නේ නිර්ආමිෂ නෙමෙයි. ඒ නිසා අල් රැයන්න තියෙන වචනයක් තියෙනවා නම් ඒක සංස්කෘත වචනයක් මිසක් නිර්මල බුද්ධ භාෂාවේ අල් රැයන්නක් නැහැ. ඒ නිසා ඔය අපේක්ෂා නිර් අපේක්ෂා උදා නිර් උදා ඒ වගේම අර නිරෝධ නිර් උදා මේ වගේ වචන වැරදියට කියලා තියෙනවා. කොහෙන් හරි පොතකින් බලාගෙන උගත්කමින් මේ වගේ වැරදි වචන නිවන වහන බුද්ධ දේශනාව විකෘති කරන වචන කියලා තියෙනවා, ලියලා තියෙනවා, දේශනා කරනවා, කියා දෙනවා, සජ්ජායනා කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක්. දැන් අපේ ඇතුලේ විඥාණය තියෙනවා, ප්‍රඥාවත් තියෙනවා, ඒ කොටස් දෙක. එතකොට ස්වාමීන් වහන්සේ විඥාණය අපි සාමුලින්ම ටික ටික මරලා ඉවරලා සාමුලින්ම මරලා දැම්මහම ඉතුරු වෙන ප්‍රඥාවට අයිතිකාරයක් ඉන්නවද?
නෑ. ප්‍රඥාවයි විඥාණයයි, විඥාණය කියන්නේ මොකද්ද කියන වචනේ තේරුම අට ධර්ම නිරුක්ති නැති නිසායි ඔය කතා කරන්නේ. විඥාණය කියන්නේ මොකද්ද? විකෘති සහිත විවිධ තත්වයන්ට පත්වෙන, විෂම තත්වයන්ට, වෙනස් තත්වයන්ට, විවිධ තත්වයන්ට පත්වෙන දැනුම ඥානය විඥාණය. ප්‍රකෘති වූ පරම පිරිසිදු වූ ප්‍රකෘති ඥානය ප්‍රඥාව. එනිසා මේ විකෘතිය ප්‍රකෘති කරගන්න ඕන. ස්වභාව ධර්මයට ගැළපෙන තේ ප්‍රකෘති තත්වයට පත් කර ගැනීම පඤ්ඤා, විකෘති තත්වයට පත් කරගන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන හැම තැනකදීම විඤ්ඤාපනාය. රාගයේ ද්වේෂයේ මෝහයේ තොර, රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර, රාග වීතරාගී වීත දේශී වීත මෝහිතම් පඤ්ඤා.
එහෙමයි ස්වාමීන් වහන්ස.
අවසරයි ස්වාමීන් වහන්ස, අරහතුන් වහන්ස. මේ අපි දැන් පෝය දවසට අෂ්ටාංග සීලයේ දස සීලයේ සමාදම් වෙනවා. ඒක ස්වාමීනි මේ සීලබ්බත පරාමාසයක්ද?
ඔව්. යන් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. හැබැයි මේ සීලය සමාදන් වෙලා සීලය ආරක්ෂා කරගන්නවා නම්, ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා නම් ඒක නිවනට උපකාර වෙනවා. හැබැයි සීලය සමාදන් වෙලා පෝය දවසට දැන් හවසට හරකව ලිහලා දාන්නා වගේ මොකද්ද කරන්නේ? පවාරණය කරලා ඊට පස්සේ පවාරණය කළාට පස්සේ වැඩ වැඩ කරනවා නම් වැඩක් තියෙනවද අර? පැය ගානක් සීල සමාද. අඩු ගානේ දැන් මේ බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ ඔය සීල පවාරණය. මේක තියෙන්නේ ආගමේ. බුදුහාමුදුරුව කිව්වේ අද අපි යම් ආකාරයකට සීල සමාදානයක් වෙලා තියෙනවා නම් සීලේ පතිත්තාය, පුළුවන් නම් ලබන මාස වෙනකම් මේක එකක් හරි පවත්ව ගන්න, කොච්චර හොඳද පවාරණය නොකර. ඈ පවාරණය කළොත් දැන් ලෙහෙලා දැම්ම හරක වගේ ඕන වැරදි වැඩක් කරන්න ඉඩ දෙනවා. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ සිල් සමාදන් කෙරෙව්වෙත් නැහැ, පවාරණය කෙරෙව්වෙත් නැහැ. ඒ දෙකම තියෙන්නේ බුද්ධාගම. ඉතින් නමුත් අපි අද චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට මේ සිල් සමාදන් කිරීම කරනවා. ඒකේ වරදක් පාපයක් නැහැ. ඒකේ තියෙන චාරිත්‍රයක් වාරිත්‍රයක්. ඒ චාරිත්‍ර වාරිත්‍රයවත් ආරක්ෂා කරනවා නම්, සීලය ආරක්ෂා කරනවා නම් සමාදන් ඌදේ ඒකේ යහපතක් සිතක් ශාන්තියක් ලෞකික වශයෙන් හෝ තියෙනවා. නමුත් සංවර වුණොත් සීල් සමාදන් නොවුණත් ඒක නිවනටම උපකාර වෙනවා. සතර සංවර සීලය පූර්ණ වුණොත් සමාදන් නුණත් ඒක නිවනට උපකාර වෙනවා. ඒකයි කිව්ව සංවරට්ටින් සීලං යන් සමාදානං තං වතං.
එහෙමයි ස්වාමීනි. විකාල භෝජන කියන එක පැහැදිලි කරලා දෙන්න.
ඔව් දැන් විකල් වෙන්නේ භෝජනයේද වේලාවද හිතද?
හිත.
හිත විකල් වූ දැන් අපි උදේට කියමු අපි හිටමුකෝ උදේට පන්සලට දානි ගෙනාවා කියලා. දැන් එතකොට මේ උදේට දානි ගෙනාව පින්වතුන් දැන් දාන ටික අර ගෙනාවු භාජන වලින් පන්සලේ භාජන වලට හරි ආරණ්‍ය භාජන වලට හරි මාරු කරගන්න. මාරු කරගත්තාම එක හාමුදුරු නමක් අර දානි ගෙනාවු අයට පින් දීලා ගාථා ටිකක් කියලා යවනවා. ඊට පස්සේ අනික් හාමුදුරු ඇවිල්ලා තමන්ට කැමති එක බෙදාගත්තොත් තෝරලා බෙදාගත්තොත් අර තමන්ගේ කැමති එක වැඩියෙන් බදාගත්තොත් බෙදාගත්තොත් අකමැති එක අයින් කළොත් ඒක විකාල භෝජනයක්ද නැද්ද?
විකාල භෝජනය.
ඒක උදේ කෑවත් විකාල භෝජනේ, දවල් කෑවත් විකාල භෝජනේ. නමුත් අද කියලා තියෙන්නේ විකල කන ආහාර හවසට කන එක විකාල. එහෙනම් අරක්කු බිව්වොත් හවසට හරි. ඇයි විකල කන්නේ අරක්කු? මත් පැම්මුණා හරි. ඉතින් ඒක නිසා කොයි මොහොතක හෝ මේ රස තෘෂ්ණාවෙන්, රස පිරේතකමින්, රස ආසාවෙන්, රස මජරිකමින් විකල් වූ සිතකින් ආහාර ගන්නවා නම් ආහාරයේ මතඤ්‍යතාව නැත්නම් ඒ පුද්ගලයා විකාල භෝජනයට අහුවෙනවා. ඉතින් ඒකයි විකල් වෙන්නේ භෝජනය හෝ වේලාව කාලය නෙමෙයි. විකල් වෙන්නේ සිත. ඒ නිසා මේ විකල් සිතින් යම් වරදක් කරොත් ආහාර ගත්තොත් ඒක විකාල භෝජනය.
එහෙමයි ඔබ වහන්සේට දීර්ඝාස.
බුදුර ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට තිබෙනයි කියලා ඔබ වහන්සේගේ දේශනාවක
නෑ කොටස් තුනකට ත්‍රිපරිවර්තයක් තියෙනවා කියලා තියෙනවා.
අවිද්‍යා මූල සහ කුසල මූල.
ඔව් තව තියෙනවා මැද එකක්. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ අවිද්‍යා නිරෝධ පටිච්ච සමුප්පාදයේ කුසල මූල පටිච්ච සමුප්පාදය.
ඒ අවිද්‍යා මේ ස්වාමීන් වහන්සේ ඒතකොට අවිද්‍යා මූලයේ අර අන්තිමේට තියෙන්නේ අවිද්‍යාව ඒ නිරෝධ කරන හැටිද ඊළඟට කුසල මූල පටිච්ච සමුප්පාදය කියන්නේ?
කුසල මූල පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ කුණු මුල් තුන ගලවා ඉවත් කරන්නට උපකාර වන ආකාරයට. කුසල මූල පටිච්ච සමුප්පාදයේ රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කරන හැටි. අර නිරෝධයේ තියෙන්නේ අලෝභ, ආදේශ, අමෝහ අර නිරෝධ කරන හැටි. අවිද්‍යා මූල තියෙන්නේ රාග, දේශ, මෝහ අලුතෙන් අනුසය හැටියට උපදවා ගන්නා ආකාරය විග්‍රහ කරන්න. ඉතින් ඒක නිසා මේ තුනේ තියෙන්නේ ලෝභ, දේශ, මෝහ උපදවන හැටි කියලා තියෙන්නේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයේ. අලෝභ, ආදේශ, අමෝහ විග්‍රහ කරන්නේ අර අවිද්‍යා නිරෝධ පටිච්ච. රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය විග්‍රහ කළ තියෙන කුසල මූල පටිච්ච සම්පාද විග්‍රහය ධර්ම. මේක තුනක් තේරුම් ගන්න ඕනේ.
ඒක කොහොමද ස්වාමීන් වහන්සේගේ කෙරෙන්නේ?